නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්තේ භික්ඛවේ අංගේහි සමන්නාගතෝ මිත්තෝ සේවිතබ්බෝ ඛතමේයි සත්ත දුද්දදං දදාති දුක්කරං කරෝති දුක්ඛමං ඛමති ගුය්‍යමස්ස ආවිකරෝති ගුය්‍යං අස්ස පරිගුය්‍යති ආපදාසු න ජහති කීනේන නාති මඤ්ඤති ඉමේහි කෝ භික්ඛවේ සත්තේ අංගේයි සමන්නාගතෝ මිත්තෝ සේවිතබ්බෝති තී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, අපි මේ චාරිත්‍රයක් වශයෙන් වදාදරාත්‍රියේ සූත්‍රක් ඉදිරිපත් කරගෙන ධර්ම දේශනාවක් කරනවා. ඒක බොහෝ විටක අපි එදිනදා කරන භාවනා කටයුතු වලටත් ඒ වගේම ආගමානුකූල කටයුතු වලටත් ගැලපෙන සූත්‍රයක් තමයි ඉදිරිපත් කරගත්තේ. අදත් මේ සඳහා ඉදිරිපත් කරගත්තේ නම වශයෙන් කියනවා නම් අංගුත්තර නිකායේ සප්තක නිපාතේ සඳහන් වෙන මිත්ත සූත්‍රය. මිත්ත සූත්‍ර කියන කාරය මිත්ත සූත්‍රය කියලා කියන්න පුළුවන්. මේ සූත්‍රයයි මේ හා සමානම තවත් සූත්‍රයක් තියෙනවා. ඒ දෙක ඉතාමත්ම සමාන්තර ගතියක් පේනවා. ඒක පෙන්වනවා මේ කල්යාණ මිත්‍රයේ සතුවේතු ගුණ. ඒකනම් ඒ මීට කලින් දවස් අපි එක සාකච්ඡා කරන්න යෙදුනා. කල්‍යාණ මිත්‍රෙක් සතු පියෝච කරු භාවනීයෝ ආදි වශයෙන් ඒ ගාථාව සමහරට දැන් හොඳට කටපාඩම් කරගෙන සංඛ්‍යා වාසලාට වන්දනා කරන කොටත් කියන මෙවැනි ගුණ ඇති ස්වාමීන් වහන්සේලාට අපේ වන්දනාව වේවායි කියලා. එච්චරම මේ අද ඉදිරිපත් කරන යන සූත්‍රය එච්චරම තාම ජන විඥාණයට අහු වෙලා නැහැ. එච්චරම ප්‍රසිද්ධ වෙලා නැහැ. මුතේ අදහසම තමයි වෙන පැත්තකින් ඉස්මතු කරලා පෙන්වන්නේ. මේකදී සරුවච්චන් ආනන්දසේ හඳුන්වා දීමක් වශයෙන් සඳහන් කරනවා සත්‍ය වික්‍රේ යංගේ සමන්නාගතෝ මිත්තෝ සේවිතම්. මහණෙනි මේ සාරා සංකේ කල්පලක්ෂයක් පුරා මේ පෙරම් පුරා වෙන කාලේ සම්පූර්ණ ආවර්ජනය කළ බැලුවොත් මේ කාලේදී මුළු විඳින්ද වෙච්ච සම්පූර්ණ මේ දුක් කන්දරාව අවබෝධ කරන්න වෙච්ච වටිනා ධර්ම කොටස දිහා බලනකොට මේ දුක් සතුටින් විඳින්නත් ගැඹුරු ධර්ම කොටස අවබෝධ කරන්නත් ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ හේතු වන්නේ අදටත් එහෙමයි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඉතින් මේක මහා සංකීර්ණ විෂයක්. ඒ මොකද කල්යාණ මිත්‍යා අපි හොඳ කෙනා අහුනොත් හොඳට යනවා, නරක කෙනා අහුනොත් නරකට යනවා. ඒක පිළිබඳව කිසිම මේ කල්ැතුව වග විභාගයක් කරන්න අමාරුයි. නමුත් අන්නේ ප්‍රශ්නේදී කල්ැතුවම තමන් ආශ්‍රය කරන කල්යාණ මිත්‍යා මෙන්න මේ ලකුණු සහිතනම් එයා භජනය කළ යුතුයි, මේ ලකුණු නැත්තම් භජනය නොකළ යුතුයි කියන උපමාන ටිකක් තමයි මේකෙදී දෙන්න හදන්නේ. ඉතින් උපමානවල මගේ අත්දැකීම් හැටියට බලනකොට නම් හුඟක් වෙලාවට මේ උපමානවල දක්වන ප්‍රායෝගික කරුණු වගේක් ඒ කරුණු තමන් වඩනකොට ඒ කරුණු තමන් භාවනා කරනකොට වඩා වර්ධනය කරනකොට තමයි ඇත්ත වශයෙන්ම කල්යාණ මිත්‍යා අඳුරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක අහනකොට මේ සූත්‍රය අහනකොට සරුවචන් වහන්සේගේ පණිවිඩය හොඳට ඇඟට අවබෝධ වෙනකොට දිරව ගන්නකොට අපිට තේරෙනවා සරුවච්චන් වහන්සේ මේ විදිහට කාරණු ගෙනහැර පෑවට ඒකේ තියෙන සත්‍යතාවය අත්දකින්න නම් අපිටත් කැපකිරීමක් කරන්න වෙනවා. ඒ නිසා මුලින්ම මම කැමති ඒ දෘෂ්ටි කෝණය මුලදී මතක කරලා දෙන්න යම් කිසි කෙනෙක් මේ ගුණ හතර වඩන්න බලාපොරොත්තු වෙනවා නම් මමත් මේ දේ කරන්න ඕනේ, මමත් මේ ශාස්ත්‍රීය කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕනේ, මමත් මේ විදිහට සාසනය පවත්වාගෙන වැඩ කරන්න ඕනේ කියලා ආනේක සම්බන්ධව දැනටමත් මෙතන ඉන්න බොහෝ දෙනාට අත්දැකීම් සහිතයි. ආනේ අත්දැකීම් ටික පදනම් කරගෙන ඒක තව තවත් දියුණු කර ගන්න අතර ඒ දෘෂ්ටි කෝණේ ඒ කන්නාඩියෙන් ඒ රාමුවෙන් ලෝකේ දිහා තමන්ට වෙච්ච කල්යාණ මිත්‍යන් හම් වෙච්ච හැට දැකපු කල්යාණ මිත්‍රෝ දිහා බලන අතර ඒ තුලින් ඈතින්ම පේන තියෙන හරුවතන් වහන්සේ දැක ගන්න පුළුවන් නම් මේක හරිම ප්‍රායෝගික සූත්‍රයක් වඩපත් වෙනවා. ඒ නිසා පිටන්න ඕනේ හැමදාම සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ සුගතෝ වාදී කියලා උන්වහන්සේ නිතරම සංඝයා වහන්සේලාට තමන්ගේ මේ දොර කවුලෝ ගාව ඉඳගෙන එළිපත්තේ ඉඳගෙන දේශනා කරනවලු දුර්ලභෝ බුත්තුත්පාදෝ ලෝකස්මි. මහන්නේ මේ දුර්ලභම දේ තමයි මේ මනුස්ස ලෝකේ බුදු කෙනෙක් පහළ වෙන එක. දුර්ලභෝ manussත් පටිලාභෝ. ඒ වාගේම තමයි මේ manussාත් භාවයක් මේ බුදුත්පාද කාලේ ලැබීම. ඉතාමත්ම දුර්ලභයි. කොහොමදක් manussාත් භාවය දුර්ලභයි? ඉපදිච්ච කාලේ බුද්ධෝත්පාද කාලයක් වුණොත් බුද්ධ ශාසනයක් කියන කාලයක් වුණොත් ඒක ඉතාමත්ම දුර්ලභ කාරණාවක්. ඒ වගේම දුර්ලභා ඝන සම්පatti. ඒ ලැබෙච්ච manussාත් භාවයේ මානසික රෝග නැහැ. කායික රෝග නැහැ. සමාජයට මුල දී ගන්න බැරි තරම් අඩුපාඩුකම් නැතුව මේ ඇහැ කන දිව නාසය කය මන කියන මේ ඉන්ද්‍රිය ධර්ම ප්‍රකෘතිව පහළ වීම ඉතාම දුර්ලභයි. මේ ඉන පිළිසොල්ට ඒක වටිනාකමක් තේරෙන්නේ නැහැ. නමුත් වරින් වර අවුරුද්දකට දෙක හැරයක් හෝ අවුරුදු තුන් හතර හැරයක් හෝ වරින් වර ඉස්පිරිතාලයකට යන්න ඕන. වරින් වර ඒ වගේ ඒ දෙද්දු දැවසේ තැනට ගියාම මේක ලෙඩ වාට්ටුවක් වගේ වෙයි. හැම කෙනාටම පුදුමාකාර කියා කරගන්න බැරි තරම් ලෙඩ තියෙනවා. සමාහයෙන් පිටාම සෝචනීයයි. මනුස්සත්වය බය කරවන සුළු තරම් එවුවා. මේක අපි දකින්න මනුස්ස ලෝකේ. අපිට පේන ටික සත්ත්ව ලෝකේ. එයන බලනකොට මිනිස්සෙක් වශයෙන් ඉපදිලා අපිට හම්බෙච්ච මේ ක්ෂණ සම්පත්තිය අපිට අවශ්‍ය වෙන අඩුම කඩුම ටික කාගෙන්වත් ණයට ගන්න නැතුව කාගෙන්වත් කවුරුත් ඉදිරිය අපිටවත් අපිට ලැජ්ජාවකට බයකටපත් වෙන්න නැතුව හීනමානකටපත් වෙන්න නැතුව ඉන්න හම්බෙච්ච දුර්ලභයි. ඊගාවට දුර්ලභා පබ්බජ්ජා මේ පැවිද්ද අපි අඩුපාඩුකම් දකිනවා ගොඩක් අඩුපාඩුකම් දකිනවා. ඒ කොච්චර අඩුපාඩුකම් තිබුණත් මේ දැනට ලංකාව වගේ රටවල් හතරක පහක විතරේ පැවිදි වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒක තාමත් දුර්ලභ කාරණාවක්. ඒ මොකද සරුවචන් වහන්සේ ගිහි කාලේ සතර පරිණිමිතියන දකින්නකොට අන්තිමට පැවිද්දෙක් දැක්කේ. ඒ කියන්නේ මේ බෞද්ධ ක්‍රමයට පැවිදිච්ච කෙනෙක් නෙවෙයි බුද්ධඝම පහල වෙලා නැහැ. ඒත් ඒකුණත් පණිවිඩයක් හම්බුණා. ඒක නිමිත්තක් කරගත්තා. ඒ සම්මේ පබ්බජ්ජාව කියන ගීගේ අතහැරීම නැත්නම් අනගාරික වෙසීම තාම දුර්ලභ දෙයක්. ඒ වගේ තමයි දුර්ලභ මේ සද්ධාම්ම ශ්‍රවණිය. ඒ සර්වචන් වාසී විදිහින් යමක් ලෝකයාගේ හිත සෝබිනස මහා කරුණාවේ මහා ප්‍රඥාවෙන් දේශනා කරා නම් ආහන්න එක තමන් වශයෙන් පුළුවන් තරම් ජීවන දර්ශනයක් කරගෙන තමන්ගේ ජීවිතය අත්දැකලා පුළුවන් ප්‍රමාණය තව කාටද කියන දෙනවනම් එවැනි සද්ධර්ම දේශනාවක් සද්ධර්ම ශ්‍රවණයක් ඉතාමත්ම දුර්ලභයි. ඒ වගේම තමයි කල්යාණ මිත්‍ර සේවනයේ පටන් ගන්නෙ බුදුහාමුදුරන්ගේ දුර්ලභ භාවයේ අවසාන කරන්නේ දුර්ලභ වස්තුවල කල්යාණ මිත්‍ර ආශ්‍රයය. එතකොට අපිට අර බුද්ධෝත්පාද කාලයේම අපි යොදින්න හම්බුනේ නැහැ. බුදුහාමුදුරන්ගේ බණහන් හම්බුනේ නැහැ කියලා එච්චර ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලම මේ කල්යාණ මිත්‍ර පරම්පරාව විපස්සනා පරපුර දිගින් දිගට එනවා. මෙන්න මේ එන විපස්සනා පරපුර ඉන්න කල්යාණ මිත්‍රයෝ හමු වීම අඳුනා ගැනීම අපිට ඒකට ආශ්‍රය කරන්න ලැබීම බොහොම දුර්ලභ දෙයක්. මොකද ඒකට තමයි දැන් ඉතින් මේ බුද්ධ ධර්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය නියෝජනය කරන්නේ. ඉතින් මේ විදිහට බලනකොට මේ විදිහේ මේ පෙන්වන්න හදන කාරණා සහිත මේ මිත්‍රයා සේවනය කළ යුතුයි, භජනය කළ යුතුයි කියන එක බොහොම සරල බොහොම ඍජු උපදේශයක්. බොහොම ඍජු අවවාදයක්. නමුත් අපි තවත් ඉදිරියට ගිහිල්ලා කල්පනා කරොත් මේ පෙන්වන ලදන කාරණාවලින් කොච්චරක් අපි ළඟ තියෙනවද කියලා. මේ බණ අහන බණ කියන අපි ළඟ කොච්චර තියෙනවද කියලා බැලුවොත් අපිට කවදාවත් කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන් වෙන්නේ කියන අදහස. මේ මහානක්කාරකමකට අනුන්ට කියාපාන ගතියක් නෙවෙයි. මෙච්චර වටිනා සේවාවක් අපිට ශාසනයෙන් වෙලා තියේදී අපින් ශාසනයට හේතු දෙනන් අපේ මේ ಗುಣසංතානෙ මේ කියන ලකුණු අනුබුදුහාමසෝ කොහොමද ඒක කරේ? කොහොමද අපිට මේක කියලා දුන්නා වූ කල්යාණ මිත්‍යන් වහන්සේලා මේ රැකගෙන ආවේ? අපි කොහොමද ඒකට කැප වෙන්නේ කියලා බලනකොට අපිට වැඳලා නැතර වෙන්න බැරි වෙනවා. අපිට සිද්ධ වෙනවා මේවා දැනගෙන ක්‍රියාවත් කරන්න. ඒකවල තව ලාභයක් හම්බ වෙනවා. මොකද්ද? ඒකවල තමයි බණහනවට වඩා ක්‍රියාවත් කරනවට තමයි බුදුන් දකින්නේ, ධර්මයේ දකින්නේ, සංඝයා දකින්නේ. ඒ වගේම තමයි එහෙව් කෙනා ඒක ක්‍රියාවත් කරන කෙනා බණ නොකිව්වත් ඒක බණක්. ඒ ක්‍රියාවත් කරන කෙනා සමාජයේ ඉන්න එකම සමාජයේ ලොකු සාන්තියක්. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේවා අහනකොට එවවා අපි හිතර වදිනකොට ශක්ති ප්‍රමාණෙන් ඒකට අප වෙලා කටයුතු කරන අදහසින්ම ගන්න ඕනේ. මේකට මට මතකයි මේ පොතක මම කියවලා තියෙනවා. ලෝකේ ඕනම කෙනෙක් පිළිඅර ගන්නවා මේ වීරයන්ට එහෙම නැත්නම් නායකයන්ට ගෞරව කිරීම. විශේෂයෙන්ම වීරයන්ට ගෞරව කිරීම හොඳ කතියක්. ඒකට අපි කාටවත් නරකයි කියන්න බෑ. ඒත් මේ වීරයන්ට ගෞරව කරන ලක්ෂ කෝටි ගානේ හොඳකට ඉන්න නැත්තන්ගේ කවුද වීරෙක් වෙන්න හදන්නේ? ඒක නෑ. ඒක අර ආලි හදලා කැඳ හැලිය වගේ තමන්ගේ මොකුත් දන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙන හැබැයි මේ වීරත්වය අපිට නිතියි. මේ කල්යාණ මිත්‍රාසේ අපි ළඟ තියෙයි. ඒ මොකද ඒක අපිට පේන්නේ පිටින් එන එකක් විදියට. කවදාවත් නෑ. ඒක එහෙම වෙනවා නම් මේ කල්යාණ මිත්‍රයක් වෙන්නෙත් නෑ. මේක සජීවී ධනක් වෙන්නෙත් නෑ. අපි කැපවීමක් වෙන්න ඕන. ඒ කැපවීමේ ප්‍රමාණය තමයි මේ ධර්ම කාරණාවල තියෙන ඒ සුතමය නැත්නම් පොතේ දැනුම ඊගාටේක තියෙන තාර්කිකත්වය ඒ වගේම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ බණ බුදුහාමුදුරන්ගේ ගුණ කියනවක්වත් තමන්ට මේ වෙනකන් දකින්න නම් මේ කල්යාණ මිත්‍රන්ගේ ගුණ කියනවක්වත් එතනින් අතර වෙන්නත් නෙවෙයි. මේ තේරුම් අරගන්න ඕනේ මෙවුවා අපි අපේ හද තුල సంతාන තුල තැන්පත් කරගෙන අපිත් මේකට උරදීලා යදී ශාස්ත්‍රීය කටයුතු කරනවා කියන අදහසේ. එතකොට අපිට බලන්න වෙන්නේම ප්‍රශ්නේ අපි මේ තාක්කල් මෙවයින් කොච්චර දියුණු කළාද කියලා. ආන්නේ ප්‍රායෝගික උපමානය බොහෝමත්ව වැදගත් වෙනවා. එහෙම නැත්නම් අපිට හිතා ගන්න වෙනවා අපි මීට පස්සේ ධර්මයේ දකින්නේ නැත්නම් සාධනයේ දකින්නේ අපෙන් කෙරෙන්න ඕන දේ. ආන්නේ දේ කරනකොට ඉබේම තමනුත් කල්යාණ මිත්‍රෙක් බවටපත් වෙනවා. අන්නේ යන බලනකොට ඉස්සල්ලාම ලක්ෂණය පෙන්වන්නේ දුද්ද දන්ද දාති. දීමට දුෂ්කර දේ දෙන ගතියක් තියෙන කල්යාණ මිත්‍රය. දැන් අපි අතර මේ සම්පූර්ණ සම්බන්ධකම තියෙන්නේ අපේ දින ගනුදෙනු නිසා. අපි එකම දේවල් පරිහරණය කරනවා, එකම දේවල් හදා බෙදා ගන්නවා. ඒක නිසා අපි අතර ලොකු බැඳීමක් ඇති වෙනවා. මමක් දරුවෙකුට දරුවෙක් ප්‍රසූත කරනවා. ජීවේ දෙනවා. පියෙක් ඒ දරුවා මේ දැඩි කරනවා. හදනවා වඩනවා කියලා අපි තියෙනවා. අපි ඒක තමයි ලෝකෙ දන්නේ ලොකුම ආපහු ණය ගෙවන්න බැරි ආකාරයේ දීම. ඊට පස්සේ තමයි හැදිච්ච කයට තමයි අපි මේ ආහාරයෙන් මේ පෝෂණය කරනවා, දැනුමින් දියුණු කරලා ඒ පුද්ගලයා රටේ තොටේ හොඳ කෙනෙක් බාටපත් කරනවා. මුතර මුල්ම ප්‍රසූතිය. ඒකට ඉතින් අපිට කවදාකවත් මේ මාතෘත්වයේ කෙරෙහි ඇති ගෞරවය ඒදී දීමන ආපහු අපිට ගොඩ ගෙවන්න බෑ. ඒ වගේම පිය කෙනෙක් අපිට ජීවිතේ අපිට ගුරුවරු අපිට ජීවු දෙයි. තාම දුෂ්කර දේවල් වශයෙන් අපි හඳුනනවා. නමුත් ඒ අතින් බලනකොට සාසනේ මේ වික්ෂු සාසනේ තේරවාද මාව වශයෙන් හඳුන්වන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. මොකද හේතුව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟ තියෙන විශාල බලල් ඒ කරුණා මෛත්‍රී ගුණ නිසා ඒ වගේම බොහෝ ධර්ම කොටස විවිධාකාරයේ පැති වලින් බලපු නිසා ඕනම කෙනෙකුට සෝවාන් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවනම් උන්වහන්සේට පුළුවන් ඒ කෙනාව සෝවාන් මාර්ගයට දාන්න. වෙන විදිහට කියනවා ආර්ය භූමියට ප්‍රසූත කරන්න පුළුවන් වෙන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. එහෙම ප්‍රසූත කරාට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පියෙක් වාගේ සෝවාන් මාර්ගයෙන් ආර්යත් මාර්ගය දක්වා අරගෙන යනවා. උන්වහන්සේට ඒකට විශේෂ ශක්තිය තියෙන හැබැයි අර ආර්ය භූමියට ප්‍රසූත කරන්න බෑ. ප්‍රසූත කිරීමේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට දැනුමක් නැහැ. ඉතින් මේ දෙකෙන් අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි ගොඩක් ප්‍රේමණීය විදිහට මාතෘත්වයෙන් සලකන්නේ. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සලකන්නේ අපි පිතෘත්වයෙන් දැඩි කිරීම ඇති. ඉතින් මේ දෙන්නටම වැඩිය මේ වැඩි ඉස්සල්ලාම කරපු සරුවච්චන් වහන්සේගේ කියන මේ අපිට දෙන්න පුළුවන් අන්තිම අමාරු දේ දෙනවා කියන එක දිහා බලනකොට අපිට අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන සාසලා හිතා ගන්න පුළුවන්. ඔබ සරුවච්චන් වහන්සේ අපිට කියලා තියෙන දේ අපිට සරසලා තියෙන සහනය දිහා බලනකොට ඒක අචින්තේය අප්‍රමාණයි. ඊයර මූදාන පාළි වල ඒක රහතන් වහන්සේ නමක් සඳහන් කරනවා සෝ භගවා බහුන්නම් සත්තානම් දුක්ඛා අපහත්තා. අනේ මේ බුදුහාමුදුරෝ බොහෝ සත්වෙන්ට එන්න පැමිණෙන කියන විශාල දුක් රාශියක් මඟ අරවලා දෙනවා. සෝ භගවා බහුන්නම් සත්තානම් සුඛා උපහත්තා. ඒ සත්වෙන්ට හීනකින් අතිකා ගන්න බැහැ. අම්මලට තාත්තට හිතා ගන්න බැරි. ගුරුතුමෝත් හිතා ගන්න බැරි. පුදුමාකාර සුඛයක්. ගෙනලා ඉදිරිපත් කරා. ගෙනලා ඉදිරිපත් කරා. ඒ උන්වහන්සේ රහත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ දැකපු හැටි. අනන්ත අප්‍රමාණ සත්ත්ව සංඛ්‍යා විශ්ේයි. පැමිණෙන තියෙන අනන්ත අප්‍රමාණ දුක්ඛඳක්. නොයන විදිහට වැටකටළු බැඳා. ඒ වගේ මේ සත්‍යය Taman වශයෙන් හිතන්න බැරි. හීනකින් අත හිතන්න බැරි කියලා කියනවා. මේ ශාසනයේ තියෙන මේ විපස්සනා සුඛය, සමත සුඛය, සීලයෙන් ඇති වෙන සුඛය, අවසානයේ ලැබෙන නිවන් සුඛය කියන එක තර්ක මනසකට තියා ගුරු රජම කියන්නේ සියා හිතා ගන්නත් බෑ. අන්න ඒක ගෙලේ දොරකඩම ගෙනලා තැරලා තියෙනවා. අන්න එවැනි ගුණ සහිත බුදුරජාණන් වහන්සේ ලෝකෙට දෙන්න දෙන ඉතාමත්ම දුෂ්කර දේ දුන්නා. ඉතින් අපි ඒක අනුගමනය කරන්නේ කොහොමද? අපිට හම්බෙච්ච දස දාන වස්තු අපි දෙනවා. අන්නපාන ගරං වත්තම් මාලා ගන්ධම් ගිහේපණං ආදි වශයෙන් කෑයුතුදී පිටීතුදී මල් ගඳ විලවුන් යාහන ඥාන වාහන පහන් ආදි දේවල් පුළුවන් තරම් පූජා කරනවා. මේ දීමෙන් අන්තිමටපත් වෙච්චි බුදුහාමුදුරුව මෙච්චරක් ධර්මයෙන් සැනසුණා නම් අපිට ඒක කිට්ටු කර ගන්න පුළුවන් වෙන ඕන විදිහට ටිකෙන් ටිකෙන් අපසතු ආමිෂ වස්තු දීමෙන් තමයි. ඊට එහා යනකොට ඔන්නේ ශ්‍රමදානි. ඔයිටත් එහා ගියාට පස්සේ තමන්ගේ මේ දැනුම අනුන්ට ලබා දෙන මේ ආදි වශයෙන් අන්තිමටම දෙන්නම මාර්ගය තමයි ධර්මදාන. ඒක නිසා බුදුහාමුදුරුව විසින් ඒ කරපු ධර්මදානමේ පින්කම දිහා බලනකොට මේ පින්කමක් කියන මැදින් මම පාවිච්චි කරන්නත් කැමති නෑ මිතර. මේක පින්කමක් නෙවෙයි. මේ දක්ෂකමක් විතරයි. ආනේ දක්ෂකම දිහා බලනකොට බුදුහාමුදුරුව කරු දීපු දීම, මනුෂ්‍ය ජාතියට මනුෂ්‍ය ප්‍රජාවට දීපු දීම, සත්ත්ව ප්‍රජාවට දීපු දීම හීනකින් කටවකට හිතන්න බෑ. අන්න ඒකේ පුංචි ලාංඡනයක් තමයි අපිට මේ ධර්ම රත්නයෙන් සිද්ධ වෙන්නේ. ධර්ම රත්නය තමයි මේ බුදුහාමුදුරුවගේ පණිවිඩය. ඒ නිසා සංඝ රත්නය තමයි අපට ඒ දෙනලා නතු කරලා දෙන්නේ. එහෙම නැත්නම් අපි දන්න කිසි පැවිදි කවුරු හරි අපිට මේ බණ ටික කියලා දෙනවා. ඒ කියන කවුරුත් සංඝයා තමයි. ආනේ දීම තමයි අපිට හැම ලොකුම දීම. ඒක නිසා අපි යම් විදිහකට හිතා ඉන්නවා නම් අපිත් හොඳ දානපතිය කියලා අපි හිතා ගන්න ඕනේ මහා මේරු පර්වතය ළඟ ඉන්න කූඹියෝ වාගේ අපි. අපි මොනවද කරලා තියෙන්නේ? අපිට තව කොච්චරක් මේ කටයුතු කරන්න ඕනද? ඒ නිසා අපි මේ දුෂ්කර වූ දීම සම්බන්ධයෙන් විගතෝම ඒ කටයුතු කරන්න යනවනම් අපිට ටිකෙන් මේ ආමිෂ දේවල් දෙන එක, සමදානය කරන එක, ඒ වගේ දේවල් පුරුදු වෙනවා. පුරුදුලා අන්තිමට අපිට තේරෙන පටන් ගන්නවා අපි දන්න ආදර්ශයෙන් හෝ එහෙම නැත්නම් වෙන ක්‍රමයකින් හෝ තව සීල් රකින්න නැති කෙනෙකුට සීලයක් රකින්න පුළුවන් මට්ටමකට එන්න පුළුවන් වුණොත්, සමාධියක් නැති කෙනෙකුට සමාධිය කියන්නේ මේකයි කියලා අවබෝධ කරලා දෙන්න පුළුවන් වුණොත්, විපස්සනා කියන්නේ දන්නේ නැති කෙනෙකුට විපස්සනා අවබෝධ කරලා දෙන්න පුළුවන් වුණොත්, ධ්‍යානයක් ඇති කළව දෙන්න පුළුවන් වුණොත්, විපස්සනා ඥානයක් ඇති කළ දෙන්න පුළුවන් වුණොත් මොකෙන් දෝක මනින්න පුළුවන්. ඉතින් අර මට අර හුඟක් උදව් කරපේ ආනන්ද ස්වාමීන් වහන්සේට ගාක් කාලවට එක එකනා ගෙනලා විවිධාකාර දේවල් පූජා කරනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අහනවා මොනවා සාංශෝණ ජයවාන්දි කියනවා අපි මේ කරන වැඩවලට නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්ම මේ දෙන එකට කොහොම පුළුවන්ද කියලා අහනවා ගෙවන්න. තවදාකක් ගෙවන්න බැහැ. ඒසක හැමති දෙයක් දෙන්න කොයි එකක් කැපයි. අහවල් දෙය කියලා ප්‍රමාණ කරනවා කියන එක කරන්න බෑ. මොකද මේ ගනුදෙනුවේදී ඒ දෙන දුෂ්කර දීම මුන්නම දෙයක්වත් වයින්න බෑ. මොකද අපතර ඇති වෙන ශ්‍රද්ධාව නිසා, ගෞරවය නිසා අපි යමක් පූජා කරනවා. එච්චරයි. එහෙමද මේකට ගෙවන්න පුළුවන් ගැටයක් නැත්තේ. මේ මහා ප්‍රජාපති ගෝත්‍රයේ වචනයක සඳහන් වෙනවා. සර්වජනවසේ ළඟට ගිහිල්ලා උන්වහන්සේගෙන් පිරිනුවම් පාන අවසර ඉල්ලන වෙලාවේදී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ භික්ෂුනි ශාසනය ඇති කරපු නිසා විදාකාර විශාල විලෝපනයක් සිද්ධ වුණා. කාන්තාවන්ට එදා තිබුණේ අන්තිමම කවදාකවත් හදා ගන්න බැරි දැම්මක්. කවදාකවත් හිතා ගන්න බැරි තැනක් කඩලා දැම්මා. නමුත් ඒකේ ඔබ වහන්සේට සෑහෙන වෙහෙසක්, ඔබ වහන්සේට සෑහෙන කල්පනා කරන්න වෙච්ච බව හැබෑව. නමුත් ස්වාමීන් වහන්සේ කවදාකවත් ඒ ගැන පශ්චාත්තාප වෙන්න එපා. හත්වරුදු මල්මද කුමාරියෝ පවා මේ ශාසනය රහත් වෙනවා. ඔබ වහන්සේ මගේ කිරිබිල ගෙවුවා ස්වාමීන් වහන්සේ. ඒ මොකද ඔබ වහන්සේ මට කවදාකවත් හිතා ගන්නවත් බැරුව තිබුණා. මට සීල ශික්ෂා මට පිළිතේවා. ඔබ වහන්සේ මට තනි කර හිටලා කවදාකවත් ගන්න බැරි සමාධි ශික්ෂා පිළිතේවා. ඔබ වහන්සේ මට කවදාකවත් හිතනින් හිණිවත් හිතා ගන්න බැරි විපස්සනා පිළිතේවා. ඔබ වහන්සේ මව රහතන් තහත් මෙහෙණින් ඉන්නවාසේ කෙනෙක් බාටපත් උනා. මෙච්චරයි කිරිබිල ගෙවන දින ක්‍රමය ඔබ වහන්සේ මට ණය නැහැ කියලා. ඉතින් මේ පිට මොනවා කරා? අපි අම්මලාට තාත්තලාට ණය. බුදුජානනාසේ දේශනා කරන්නේ අම්මටයි අප්පටයි කරන්න තියෙන එකම උදව තමයි නොපිහිටපු ශ්‍රද්ධාවක් තියෙනවා නම් ශ්‍රද්ධාව ඇති කරලා දෙන්න. දන් නොදෙනවා නම් දන් දෙන බවට පත් කරන්න සීලයක් ඇති කරන්න කියලා. මේ තමයි අමාරු ජීව දුක් කරන් රදාති. දෙන්න බැරි දේ දෙනවයි කියලා කිව්වහම අපිට දැන් තියෙනවා විවිධාකාර තරඟ විභාග වලින් දිනකොහම අර තෑග මේ තෑග කියලා මේ ලොකුම සලකන කාලයක් අද තියෙනවා. නමුත් ඒත් එක බලන්න මේ ධර්ම 84000 ධර්මස්කන්ධ තියෙනවනම් එක කොටහක් හරි දුන්නොත් ඒක පිළිබඳව මේ කියන මේ බලනකොට පුදුමාකාරයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම ඒ කොණ්ඩය අස්සජී ස්වාමීන්ට හම්බෙච්චහම ඉරියව්වට පැහැදුණි. ඊළ දාන වන්දන වෙලාවේ පැන් ටික ලං කරලා දීලා පාත්‍රේ හොතලා දීලා උපස්ථාන කරලා ඇහුවා. ඔබ වහන්සේ කුමන නම් ප්‍රතිපදාවක් කරන්න කියන කාමේ නම් ශිෂ්‍යෙක් වෙනවද මොකද්ද කරන්න කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කිව්වේ "යේ ධම්මා හේතුප්පවවා තේසං හේතුන් තථාගතෝ ආහ." යම් කිසි ධර්ම කොටසක් හේතුෙන් පැනනක් ගන්නම් තථාගතයන් වහන්සේ එයි හේතුව කියන සේක එචර. කියනකොටම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර බමුණට මුදේට පෙතේරෙන පටන් අරගත්තා. ඔච්චර තමයි මම හොය හිටියේ. මෙතෙක්කල් අපි මේ මුණට බාහිර වචිනාකම් බලබල හිටියකට හේතුව කවදාකවත් බැලුවේ නැහැ. යම් කිසි සහස්රුන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඉන්නවනම් මේ හැම දෙයකටම හේතුව හොයන ඒක මේ මිනිස්යාගේ මට්ටමක වෙන්න බෑ. ඒ සාධම ඉන්නසෝවන් බාහිරපතන. එදා ඉඳලා පිරිනම් පාන දවස දක්වාම උන්වහන්සේ හැමදාම තමගේ ඔක්කොම වැඩ ඉවර කරලා ආසනේ සකස් කළා නිදා ගන්න හදලා අවලෝකනය කරලා බලනකොට කොයි දිහාවෙද අද මේ අස්සජී ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. ඒ පැත්තට තුන් සැරයක් ඔළුව දාලා වැඳලා තමයි නිදා ගත්තේ. අන්තිම දවස වෙනකම්ම හර ඉස්සල්ලාම ධර්ම කොටාශයක් කියන දීපු ස්වාමීන් වහන්සේලාට වැඳේ. මොකද ඒ වගේ දෙයක් සම්සාරේ අපිට ලැබිලා නැහැ. දෙනවා නම් ඔච්චරයි දෙන්න දෙන්නේ. ධර්ම දාණය තමයි. ඒ මෙපිට තමයි අනික් තාන සේරම. ඒකෙන් අන්තිමම අවාරු දාන දෙන කෙනා තමයි අපිට අපේ කල්යාණ මිත්‍රය. ඒ නිසා අපිත් මඟ බලා ගන්න ඕනේ. අපි කැමැති වෙනවා නම් තව කෙනෙකුට මේ ආකාරයෙන් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උදව් කරන්න ප්‍රධානම දේ මතක තියාගන්න තමන් ඉස්සල්ලාම සීලෙක පිහිටන්න ඕන. තමන් ඉස්සල්ලාම සමාධියක් ඇති කරගන්න ඕන. තමන් ඉස්සල්ලාම ප්‍රඥාවක් ඇති කරන මේක හිත තමන්ගේ භාජනයක පුරව ගන්න ඕන. ඔක පුරවන් නැතුව අනුන්ට දෙන්න හදන එක නා කරන්නේ හුදු අවස්ථාව අධිකමක් පමණයි. රටේක සුදුසුකම් නැහැ. ඉස්සෙල්ලම කරන්න ඕනේ තමයි සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් තිබුණට වැඩිය සීලය අධිශීලයක් බාටපත් කරගන්න. තමාගේ අධිප්‍රඥ සමාධිය චිත්ත භාවන අධිචිත්ත භාවනාවක් කරගන්න. ප්‍රඥා භාවන අධිප්‍රඥා භාවනාවක් කරගන්න උත්සාහ කරන කෙනාට පමණයි ඊටාම දුෂ්කර වූ දීම දෙන්න පුළුවන්. ඒකෙදිත් හරීම මේ වචනේ නගරම කියනවා කියන තියෙන්නේ ඒවා කරලා තමන් සීලක පිහිටලා සමාජික පිහිටලා ප්‍රඥාවක පිහිටලා තමගේ ගුණ වර්ධනය කරුවට පස්සේ බණ කියන එකෙන් නෙවෙයි පණිවිඩය යන්නේ හැසිරීමෙන්මයි. අර නිස්සද්ද බණ තමයි බොහෝම ගැඹුරට යන්නේ. ඒ නිස්සද්ද බණේ ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ තමයි අනෙකුත් බණ තර්ක විතර්ක දේශනා විලාස කටහඬ තේර බුදව වෙන්නේ. ඒ නිසා තමගේ හැසිරීමෙන් දෙන ආදර්ශය කටහඬට වැඩිය උච්චයි කියලා කියනවා. නිස්සද්ද බණ ඉතින් ඒ නිසා අපි හිතා ගන්න ඕනේ අපිට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නිසා යම් ආකාරයකට අපි අද සීලයක් පිළිබඳ ආඩම්බරයෙන් ගත කරනවා නම්බුව කර කියන්නේ මාන්නකාරකමකට නෙමෙයි අපි සමාදන්ව සීල රකින්න තත්ත්වයටපත් උනා නම් ඇති උනා වේවා නැති උනා වේවා අපි සමත භාවනාවකින් සමාධියක් ලබාගෙන තියෙනවා නම් උත්සාහ කරලා වැටි හරි කමන්න විපස්සනාවක් ඇති කරලා තියෙනවා නම් ඒ ටික විතරයි ලෝකයට අපෙන් හම්බෙන ආදර්ශය. අපි මොන જાතියෙන් කියන්න හැදුවද? අපි මොන જાතියෙන් කරන්න හැදුවද? අපිට කවදාකවත් බුදුචාන් වහන්සේ කරපු සේවයට කිතු කරන්න නම් වෙන්නේ. ඒ කියන එක අර ලෙඩක් අහුවම කිඳුරි ගන්නවක වැඩක් විතරයි. අවශ්‍ය වෙලා තියෙන අර මූලිකවම තමන් එහි යෙදෙන එක. ඉතින් ඒකද අද කෙරෙන්නේ? එහෙම නැත්නම් තමන්ගේ වැඩ පැත්තක දාලා අනුන්ට කරන එකද කියලා බලනකොට අහකඳුමයි කියලා හිතෙනවා. උගත වෙලාට ඒ කනකාටු ඇති වෙන්නේ යෝගාවචරෝ ගැන නෙමෙයි කර්මස්ථානාචාර්යවරු ගැන. අනේ මෙහෙම හෙළිවැලි නැතුම. කොහෙද මේ නටන්නේ මොකද්ද මේ නටන්නේ කියන එක දන්නේ නැතුව අර ඉතාමත්ම දුෂ්කර වූ පටිච්චසමුප්පාදේ උගන්වන්න උත්සාහ කරනවා. චතුරාර්ය සත්‍ය උගන්වන්න උත්සාහ කරනවා. එහෙම ගම්පුරු ධර්ම උත්සාහ කරනවා. උත්සාහ කරනකොට බලනකොට ඒ පත්‍රයක් තුළ බයලජ්‍ය දෙකවත් නැහැ. ඉතින් එහෙම කට්ටිය පිටිපස්සේ යන්න හදනකොට අපි තේරුම් අරගන්න මේ දුෂ්කර දේ කියලා කියන්නේ අර කියලා දෙන බණ කාරණා නෙමෙයි බුද්ධලේ ආශ්‍රයෙන් තමයි දැනගන්න ඕනේ. මේ සබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල් මහරජුරවණ්ඩ මහරජ මේ සීලය මිනිස්සෙක් දැක ගන්න පුළුවන් ඉන්නේ ඇසුරෙන්. ඒත් කෙටි කාලෙක නෙමෙයි බොහෝ කල් ඇසුරකින්. ඒත් Taman සීලය මොකද කියලා දන්නවනම් තමයි. එතත ඕනේ කෙනෙකුට ඕනේ ගණුවක් දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ කියලා ඕස්ට්‍රේලියාව කියලා මට නම් කිසි වෙනසක් නැහැ කනකොට කන්නේ කිරලන්නේ මේ මඩ ගන්න. සාත්තල් ගණන් කා. අපි යුනිවර්සිටියකින් නැති විතරම කියන දේ තමයි කනකොට කාවන් කිරලා. මම මෙච්චර කාලා දිනවා කියලා කියන්නේ ඒකවත් නැති වෙන්නේ හේතුව මොකද? Taman දන්නේ නැහැ සීල කියන්නේ මොකද්ද කියලා. ඉතින් මොනවා කිව්වත් ඔක්කොම සීලේ බාර ගන්න. සමාධිය කියන්නේ මොකද්ද දන්නේ? ඉතින් කවුරු මොන එක දුන්නත් ඒක කනවා. විපස්සනා කියලා මොනවා උගන්වුවත් කනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක ඇත්තම ලබුචනාංශ බව අවසාන ආත්මයේ ආලකාරාම උද්දකාරාම පුත්‍රාන්ට කියලා කරා. ඌ කෙරුවට පස්සේ තේරුණා මේක නෙමෙයි මං හොයන්නේ කියලා. ඊට පස්සේ අතල ඉස්සුවෙකල පැත්තකට වුණා. මේක එහෙම එකක් නෑ. ඒ මොකද මේ දුක්කරන් දදාගේ කියන කාරණාව බුදුහාමුදුරන්ගේ තියෙන අනෙක් ශාස්ත්‍රුන් වහන්සේලාට වැඩි විශේෂත්වය. ඒ වගේම බුද්ධහමෝ මෙතෙන් දෙනකම්ම මේක පවත්වාගෙන ආපු මේ ආර්ය උත්තමාව උත්තමයන් වහන්සේලාගේ. ඒ ගතිය මොකද්ද කියලා දන්නේ නැතුව සොයන්නම් වාලේ සොයනවාට අතර ඇති අද මොහොතක් කියන භාවනා කරනවා කියලා කිව්වට බුද්ධ ධර්ම රටපා පැතිරෙනවා කියලා කිව්වට කියන කවදාකවත් කරන්න වෙන්නේ මොකද ඒක ඔක්කොම පිටින් ගාවිච්ච දෙයක් අපිට තියෙන්නේ අපේ සීලය කියලා කා නැත්තම් මට තියෙන්නේ මගේ සීලය කියලා ඉච්චර තමයි බලනවා ඕක නැත්තම් කොච්චර සීල ගැන කතා කරා සමාධි ගැන කරා පච්චාව ගැන කතා කරා අර ලෝකෙට පරකාරය විදිට මර ගාත කිව්වා වගේ ඒකෙන් ඒ පුද්ගල වැටෙනවමයි කරකලා වැටෙනවා දීග නිසා අපි යම් කිසි විදිහකට අදාහ ගන්න උත්සාහ කරනවා නම් මේ බුදුහාමුදුරෝ කියලා දෙන සාහත මේ දුක්කරන් දුද්දදන් දදාති කියන එක බුදුරජාණන් වහන්සේ කරන්න අවුරුදු මනින්න බැරි අසංකේය කල්වලක්ෂ 4ක් පුදුමාකාර දුකක් නැවිඳේ. ඒ වෙලාවේදී කොච්චරක් උන්වහන්සේ මහබෝසත් වහන්සේ නමක් විදිහට කටයුතු කළ තියෙනවා කියලා බලනකොට ගැඹුරෙන් උන්වහන්සේ උත්සාහ කළා කියනවා මොන්නම හේතුවක් නිසාවත් මං නිසා කෙනෙකුට පවක් සිදු කර ගන්න නොලැබේවා කියලා. බුදුහාමගෙන අහලවත් දැකලවත් ආශ්‍රය කළවත් කාටවත් බැරි ඕනකමෙන්වත් පවක් සිදු කරගන්න. ඒකෙදි මේ දේවදත්ත වගේ අතෝ කටයුතු කරා. නමුත් බුදුසසුන ආශ්‍රයේ තියෙන සම්මා සම්බුද්ධත්වයේ තියෙන විශේෂත්වය තමයි උන්වහන්සේ අරමුණු කරලා පවක් කරන්න බෑ. පසිබුදුසජානන්සේ ඉච්චරේ ගැම්මේ නැහැ. මොකද පසිබුදුසජානන්සේගේ ප්‍රකාශක දිමේ ශක්තිය නැහැ. බුදු ගුණේ කියනවා. එහෙම නැත්නම් කියනවා නම් සොයම්බුහු ඥානේ කියනවා. නමුත් සම්මා ගතිය නැහැ. අනිත් පැත්තන් එක්ක සමාජ ශීලයේ සම්බන්ධ ප්‍රවැත්තියේ දක්ෂ නැහැ. සහතන් වාසලට ඉච්චර නැහැ. සහතන් වාසේ සාදුයි. ඊට පස්සේ ඉන්නේ ආර්යයන් වහන්සේලාට එන්න දැන් අද කියනවා හොඳතුම පේන සත්‍යය තමයි මේ ආගම විසින් මවලදීය තියෙනවා අපිට චිත්ත රූපයක් රහතන් වහන්සේ කෙනෙක් මෙහෙම වෙන්න ඕනේ. සෝවාන් වෙච්ච කෙනෙක් මෙහෙම වෙන්න ඕනේ. ආදි වශයෙන්. නමුත් ඇත්තටම සෝවාන් වෙච්ච කෙනෙක් දැක්කෝ කවදාකවත් මොනම තාලෙන්වත් අඳුරන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි අර නැවගෙන ඉන්න චිත්ත රූපෙට ඔය කියන දේ හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. අපි හිතන රහතන් වහන්සේ අපි හිතන විදිහට නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක අද නෙවෙයි ගත් වෙච්ච දෙයක්. ඉතින් ඒක නිසා එවැනි දේවල් වෙන එක පටලවිලා අරින්න නම් අඩු ගානේ Taman සෝවාන් වෙන්න උත්සාහ කරපු කෙනෙක් නම් යම් කිසි ප්‍රදේශයකට ගමන් කළා කියලා නම් එහෙනම් හිතා ගන්න පුළුවන් ওই පොතේ කියලා තියෙන චිත්‍රයයි එහෙමත් අපි හිතේ මවාගෙන තියෙන චිත්‍රය නෙවෙයි ඇත්ත. වැඩට බහින කොටයි තේරෙන්නේ. ඒ බුදුජානනාංශ වැඩ ඉන කාලේ උපාසක මහත්තයෙක් ජීතවනාරාමයට මං හිතන්නේ ගිහිලා කියලා කියනවා මට මේ ස්වාමීන් වහන්සේ නමක් අවශ්‍යයි දාන්නට. පස්සේ ස්වාමීන් වහන්සේ නමක් වෙන් කළා දුන්න බත්තක් වග කරන හාමුදුරුවෝ. පස්සේ මේ මිනිස්සා පිටිපස්සේ යනවා. හාමුදුරන්ගේ බලබල යනවා මෙයා රහතන් වහන්සේ කෙනෙක් වුණොත් කොච්චර හොඳද. නමුත් දැක්කා රහත්කුණ නැහැ. ඒ යනකොට පක්ක ඩෝරින් පැනගෙන යනවා මේ හාමුදුරුවෝ. ඉතින් මෙයාගේ හිත නරක් වුණා. ඇච්චි මෙච්චර බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ දානයක් දෙන්න යමට රහතන් වහන්සේ නමක් හම්බුණා කියනකොට ඇත්තටම ඒ උන්වහන්සේ රහතන් වහන්සේ නම උන්වහන්සේ අරගේ හිත දැකලා ඊට පස්සේ පක්කඩෙන් බහල යන්න පටන් ගත්තා. මේ මිනිසයා දැක්කා දැන් මේ ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලා සිවුර දමාගෙන උඩින් බැලලා ගියා. දැන් වක්ක සිවුර දමාක් කමන්නේ කියලා වක්කඩෙන් බහින පස්සේ මේ දාන බෙදලා දැන් ටිකක් ඒ අතර හිතාවු චිත්‍ර රූපෙට කිප් වෙච්ච නිසා සන්තෝෂයෙන් දාන බෙදලා ඒ ස්වාමීන් වහන්සේ දීපු ඉද ප්‍රස්තාවදී ආ ප්‍රශ්නයක් කියලා අහන්න ඉවර පස්සේ ගලු ස්වාමීන් වහන්සේ මේ කොහොමද අපි රහතන් වහන්සේ කෙනෙක් අඳුරගන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු ගෙදර දේශනාවේ ඉඳලා ගෙදර දෙනකන් තමයි පිටිපස්සේ ගියත් රහතන් වහන්සේ කෙනෙක් අඳුරන්න බෑ කිව්වා. චිත්‍රයේ තෝරේවන් සදාගෙන තියෙනවා මේ ස්වාමීන් වහන්සේගේ තියෙන ගුණ අපි හිතාගෙන චිත්‍ර රූපෙට නොමැනුරාට ඒ උන්වහන්සේක අගුණ තිබුණා. ආනේ ඒ පටලැවිල්ල බොහෝමත්ම සෝචනීය තත්ත්වයක අද තියෙන්නේ අම්මුතුම චිත්‍ර රූපයක් මවාන කටයුතු කරනවා. මේ ලැබිච්ච මේ දුෂ්කරදී මෙච්චර මේ අන්‍යාගමක නිකායට පටලැවෙන එක වෙනම දෙයක්. මොකද මහායානයේත් එක පටලැවෙන වෙනම මේ ථේරවාදී ඇතුළෙම තියෙන දේවල් පවා තීරුම් කරගන්න බැරි. මොකද මේ තමන් වශයෙන් මේ සීලේ පිළිජිමර ගන්නා ප්‍රයත්නේ අඩුපාඩුකම්. සමාජයක් ඇති කරගන්න ගන්න ප්‍රයත්නේ අඩුපාඩුකම්. පත්‍යාවක් වශයෙන් ඇති කරගන්න ප්‍රයත්නේ අඩුපාඩුකම් නිසා ඕන කෙනෙක් කියන ඕන දෙයක් මුල්කේ අටවෙනි ඉඳ තියෙනවා. ඒකෙන් තමයි දුෂ්කර වූ දාණය බුදුහාමුදුරුවෝ දීුමේ බොහෝ සත්‍යයෙන් අනන්ත දුකටපත් වෙන්න පුළුවන් ක්‍රම මගාරවල හරියට මධ්‍යම ප්‍රතිපදාව පෙන්වපු එක. මේකයි කියලා දැනගන්නම් තමන් දුෂ්කරතාවයක් ආවොහම කොහොමද මධ්‍යම ප්‍රතිපදාව ගන්නේ කියන එක අත්හදා බලලා තියෙනවා. එහෙමනම් අන්න පුද්ගලයා දිහා බලනකොට යන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා කියන්නේ. එහෙම නැත්නම් ওই ඔක්කොට වැඳ වැඳ ඔක්කොගෙම කමකම බල බල ඉන්නකොට අපි නාශේලා මැරලා ගිහිල්ලා. එසම බුදුහාමුදුරුවෝ මේ දුෂ්කර දේ පැහැදිලිවම තේරුම් ගන්නට නම් ඒ ධර්මයේ Taman තුල tempat වෙන්න ඕන. Tempat වෙනකොට Tamanට වෙනකට වඩා මේ දුෂ්කර දේ කරලා අනුන්ට මේ දුෂ්කර දේ දීමේ ශක්තිය ඇති වෙනවා නම් Taman තුල කල්යාණ මිත්‍ර කුල වැඩෙනවා නම් පමණයි අපිට කියන්න පුළුවන් වෙන මට හරි පාරව වෙනවා දිනවා මට අර කල්යාණ මිත්‍ර අහු වෙනවා දිනවා මේ තුලින් මම ධර්මයේ දකින්නවා බුදුන් දකින්නවා කියලා. ආන්නේ ඇතුළත වෙනස හැබෑ වෙනස වෙන්නේ නැත්නම් ඉතින් අපි හැමදාම ඒ කල්යාණ මිත්‍රෝ අතරපව කල්යාණ මිත්‍රයන් නන්නාදුරන තත්ත්වෙ තමයි අපිට ගත කරන්න වෙන්නේ. බුද්ධ ශාසනය නැති වෙගෙන යනකොට ඒක තමයි බුදු දානසෙ දේශනා කරන්නේ කල්යාණ මිත්‍රින් සමාජයේ වසන්න බැරුව යනවා. මොකද මිනිස්සු කල්යාණ මිත්‍රෝ කියලා මොනවද ගුණ වගේ හඳුනගෙන එව්වා ප්‍රමාණ කරගෙන ඉන්නකොට කල්යාණ මිත්‍රයාට කෙනෙහිලි සිද්ධ වෙනවා. එතකොට වන වදිනවයි කියලා කියනවා. කල්යාණ මිත්‍රෝ වනයේ යනවා ඉන්න බෑ. ඔබ යම් කෙනෙක් දන්නවනම් නියම කල්යාණ මිත්‍යා මෙයයි මේක මනින්නේ සීලෙන් සමාධියෙන් ප්‍රත්‍යාවෙන් කියලා ඒ පුද්ගලිය කොහොම හරි තමගේ ජීවිත පරිත්‍යාගයෙන් හෝ ඒ කල්යාණ මිත්‍යාට අවශ්‍ය විදිහට තමන් සීලක සමාධියක පිහිටවල ඒ කල්යාණ මිත්‍යාගේ අසුර පුළුවන් තරම් ලබන්න උත්සාහ කරන. ඒ නිසා ඇත්ත වශයෙන්ම අද තියෙන්නේ කල්යාණ මිත්‍යා නැතිකමේ ප්‍රශ්නයක් නෙමෙයි. කල්යාණ මිත්‍යා අඳුරන්නේ නැතිකමේ ප්‍රශ්නේ. ඒකට හේතුව තමන් තුළ කල්යාණ මිත්‍ර ධර්ම නැතිකම. ඒ කියන්නේ මෛත්‍රී භාවනා කරන්න ගියාම හරි ලස්සන සමීකරණයක් එකක තියෙනවා. ඒ මෛත්‍රී භාවනාවට ගියාම ඕන කෙනෙක් ඇහලා බැලුවොත් කියන්නේ අපිට මේ කේන් කියනවා. කේන් කියන්නේ සඳහා මෛත්‍රී අවශ්‍ය කරන්නේ. ඒක ඇත්ත පොතේ එහෙම තමයි කියලා කියන්නේ. නමුත් මේ කේන් කියන්න හේතුව බාහිරේ සවුත් වෙලා ගින්නේ. බාහිරේ කට්ටිය හරිනේ. ඒගොල්ලෝ මාව කේන් ටික අස්සනවා. ඒ නැත්තම් ඉර්තු හොඳ නැහැ. කෑම හොඳ නැහැ. ආණ්ඩුව හොඳ නැහැ. වැස්ස හොඳ. මොකක් හරි එකකින් කේන් කියනවා කියන්නේ. ඊට පස්සේ කිව්වොත් එනව එහෙමත් තියෙදි තමයි පුළුවන් තරම් ඉන්න කතියට මෛත්‍රී කරගෙන ඉන්න කියලා. ඊට පස්සේ කියනවා බෑ කරන්න, මොකද ලෝකේ ඉන්න හරියක් ඉන්නේ මේ කල්‍යාණ මිත්‍රෝ නෙවෙයි පාප කරන අය, ඒක නිසා මෛත්‍රී කරන්න බෑ කියලා. ඉතින් ඒකට හොඳටම කියන්න තියෙන්නේ තමන් තුල මිත්‍ර ගතිය නැත්තම්, මෛත්‍රී ගුණ නැත්තම්, කල්‍යාණ මිත්‍ර ගුණ නැත්තම් තමන්ට ලෝකෙ පේන්නේ මිත්‍ර ගුණ නැති, කල්‍යාණ මිත්‍ර ගුණ නැති ඡන්ද පරස එකක් වගේ තමයි ඇත්තටම ලෝකය කියලා කියන්නේ. අපේ හිතේ ප්‍රතිබිම්බයක් විතරයි. අපේ හිත යම් වෙලාවක මෛත්‍රියෙන් පිරුණා නම්, අපේ හිත යම් වෙලාවක මෙලෙක් ගතියෙන් ඇති වුණා නම්, අපිට මුළු ලෝකෙම පේන්නේ බොහෝ මෛත්‍රී සම්පන්න මෙලෙක් සහිත දෙයක් විදියට. අපේ හිත ඡන්දපරස වුණා නම් අපිට මුළු ලෝකෙම පේන්නේ ඡන්දපරස දෙයක් විදියට. ඒක නිසා අපිට යම් කිසි වෙලාවක හිතෙනවා නම් මේ ලෝකෙ මෛත්‍රී කල්යාණ මිත්‍රන්ගෙන් හිස් කියලා, ඒ කියන්නේ අපේ හිතේ කල්යාණ මිත්‍ර ගති මොනක්වත් නැතුව ගියලා. ඒ නිසා අපට අවශ්‍ය වෙනවා කල්යාණ මිත්‍රව දකින්න නම් කල්යාණ මිත්‍ර ගුණ තමන් තුළ ඇති කරගන්න. ඇති කරගන්න බලනකොට මේ අල්ලපු ගෙදරක් තියෙන කල්යාණ මිත්‍රව තමයි, අසල්වැසියොත් කල්යාණ මිත්‍රව තමයි. ඒකට හොඳම මම ගොඩක් කලකට ඒකම තමයි අවධානය කරන්නේ. සත්‍ය පිහිටවන්න උත්සාහ කළොත් ඒ මනුස්සයාට විතරමයි සත්‍ය පිහිටවන කෙනෙක් දකින්න පුළුවන් වෙන්නේ. නැත්තම් කවදාකවත් අඳුරන්න බෑ. තමන් සත්‍යමත් වෙන්න උත්සාහ කරනකොට සත්‍ය පිහිටවන්න උත්සාහ කරන කෙනා ඉවෙන් වගේ අහු වෙන්න පටන් ගන්නවා. ඒ සත්‍ය පිහිටීම නැතුව, නැත්තම් ජීවිතයට ධර්මයෙන් සම්බන්ධ කරගන්න නැතුව මොන තාලෙන් මැන්නත් වැරදි පුද්ගලයා හරි පුද්ගලයා කියලා කල්ලා ගන්න ඉඩ තියෙනවා. ඒකයි අර වප්ප ස්වාමීන් වහන්සේ වගේ පස්නම එකතු වෙලා බුදුජානක තී ඉස්සල්ලාම බුදු වෙලා බුද්ධත්වයටපත් වෙලා අවස්සක මහනුවර ළඟට යනකොට ඒගොල්ලෝ හිතුවේ මොකද්ද මේ ශාක්‍ය කුලෙන් පැවිදි වෙච්ච මේ ගෞතමයන් වහන්සේ සීතාත ගෞතමයන් දුෂ්කර ක්‍රියා කරුවා ඒ කාලෙන් අපි ගරු කරා. නමුත් දැන් හොඳට කාලා ඇඟ හදාගෙන අර අපි කරපු සත්කාර ඊළඟන එන්නේ අපි වට වඳින්න යන්න ඕන කමක් නැහැ. අද යන සාක්‍ය කුලේ නිසා ගරු කරමු නෑ බඳින්නකමක් ඕනේ නෑ කියලා පැහැදිලිව කතිකාවතට හිටියා. ඇත්තටම සර්වඥාන්සේ ළඟට යනකොට පාදෝණය කළ ආසනයක් දුන්නට මොකද හිත තිබුණෙම මෙයා මේ අපේ සැලකී ගණ්ඩාවා. අපි ඒකට ලෑස්ති නෑ කියලා දැයිම සර්වඥාන්සේ මතක් කරා. එහෙනම් කරුණාකර පොඩ්ඩක් වාඩි වෙන්න මම බණ ටිකක් කියන්නම්. නෑ නෑ ඔහෙ කවුද අපිට බණ කියන්නේ? අපි ඔක්කොම එකම යාළුවෝ. ඉතින් මොකටද සාගත් බණ? ඒගොල්ලොත් කතා කරා යාළුවයි කියලා. ඊට සාබදෙන්නේ නැවත මතක් කරා කරුණා කරලා පොඩ්ඩකට මට අහුම්කම් දෙන්න මම ධර්මය අවබෝධ කරා මට පොඩ්ඩක් බණ කියන්න ඕන. තනන් ගත්තේම නැහැ. තුන්වෙනි සැරේ එකක් කිව්වා. ඊට පස්සේ ආරවචනාලිව කල්පනා කරා ඉතින් මේිට වැඩි කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ දේශනා ක්‍රමේ ටැක්ටික් එක මාරු කරා. මාරු කළා මම කවදා හරි අවුරුදු 6ක් ඔයගොල්ලොත් එක්ක වැඩ කරද්දී කවම දාවත් මේ විදිහට මම ධර්මය කියන්නම් කියන වචනයක් කියනවත් කියනවාද කියලා. තම කෙරෙහි දිගටම ධර්මය හොයන එක විතරයි. එතකොට 6 දිනක් 5 දින මොනේ මොන බලන්නකෝ කවදාකවත් මේ බුද්ධිලා මෙහෙම කියන කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඇයි ඒ? මොකද 6 අවුරුද්ද ඇතුළතම අඩුගානේ ආලෝක සංඥාවක් ඇති කරලා තිබුණේ නැහැ. ඒ සමහර කියන දේක් තිබුණේ නැහැ. නමුත් මම අද කියනවා මම ධර්මය අවබෝධ කරලා තියෙන්නේ වාඩි වෙන්නේ කිය. ආන්නේ වෙලා තමයි වාඩි වෙන්නේ. වාඩි වුණාට පස්සේ ඉස්සෙල්ලාම ධම්මචක්කපවත්තන සූත්‍රය කරනකොට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යං කිංච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මං කියලා ලෝකයේ ඇති වෙන තාක්කල් ධර්ම සියල්ලම නැති වෙන සුළුයි කියන ධර්මය අවබෝධ කරගත්තා. ඊට පස්සේ දවසේ වප්ප ස්වාමීන් වහන්සේ අවබෝධ කරා. ඔක්කොමලා එකතු කරලා පස්සේ අනතලක්කන සූත්‍රයේ පළවෙනිම රහතන් වහන්සේලා පස් දින ඇති කරගත්තා. මේ කරන දවසල බුදුහමදුර බුදුමාකාර ක්‍රමවේදය පාවිච්චි කරලා තියෙන්නේ සෝවාන් වෙච්ච කට්ටිය සුප්පින්න පාටයල්ම. අනික කට්ටිය ළඟ තියාන උදේ ඉඳලා හැන්ද වෙනකම් භාවනා කරනවා. කරලා ප්‍රශ්න කරනවා. කරලා එක්කෙනෙක් එදාට සෝවාන් කරනවා. පහුවෙලා තව කෙනෙක් කොහොම කරලා පස් දිනාම සෝවාන් කෙරේ. කියලා පස් දිනාම විතර කියලා අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරා. දේශනා කළා ඉස්සෙල්ලාම රහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ සහිතව 6 නමක් ඇති කරා. මෙන්න මේ වප්ප ස්වාමීන් වහන්සේ පිරුණම් පාන හදන වෙලාවේ උන්වහන්සේගේ උදාන ගාථාවක් තියෙනවා. පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝ චන පස්සති කිය. කුසාජ කියන ඇසැත්තෝ පස්සන්තෝ පස්සති පස්සන්තං තවත් ඇස්සත්තන් දකිනවා. නපස්සන්තස නපස්සන්තච්චි පසති. ඇස් නැති අන්ධයෝ දකිනවා. ඇස් නැති පුද්ගලයාට තමන් වගේම ඇස් තියෙන අනික් අතට පේනවා. ඒ වගේම මෙහාට ඇස් නැහැ කියලාත් පේනවා. ඇස් නැති එකනට පේන්නේ නැහැ. ඒ පුද්ගලයාට ඇස් තියෙන කෙනා පේන්නේ නැහැ කියලා කියනවා. නපස්සන්ත නපස්සන්ති පස්සන්තෝච නපස්සති. ඔහු ළඟ ඇස් පේන කෙනෙක් ඉන්නවයි කියලාත් ඔහුට පේන්නේ නැහැ. මේන්න මේක දිහා තමයි සමථ විදර්ශනා භාවනා දෙකේදීම තියෙන්නේ. ධර්මය මොකද්ද කියලා දැනගන්න නම් තමන්ගේ ඇහැ පාදා ගන්න ඕන. ඒ ඇහැ පාදා ගන්න ඇදි තාක්කල් අපි වැරදි තැන තමයි ශ්‍රද්ධාව පිටවන්නේ, වැරදි තැන තමයි රුචිය පිටවන්නේ, වැරදි තැන තමයි අනුසුතිය පිටවන්නේ, වැරදි තැන තමයි ආකාර පරිවිතක්කය ගන්න, වැරදි තමයි දිට්ඨි ජානකම් හිටියන්නේ. සම්මන්තවත් අපි අල්ලපු දේ සත්‍ය නොවෙන්න ඉඩ තියෙනවා. අපි අල්ලපු නැති පැත්තේ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. මේ සමයේ දුක් කරන් කරෝති දුද්දතන් දදාති කියලා සර්වඥන්සේ දීලා තියෙන මේ ධර්මය රකින්න ධර්මයට බැස ගන්න නැතුව කවදාකවත් මොනවා කෙරුවත් හරියන්නේ නැහැ. ඒකෙ වෙන්නේ බුද්ධිලක් කියලා කියන ධර්මයක් කියලා කියනවා. අවබෝධ කරපත්ටි කියලා කියනවනම් නොකියුවත් යකයි ඇත්තකයි කියන දේ වැටහීමක් තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන කල්යාණ මිත්‍යේ කඳුර ගන්න නම් ඒ බුද්ධිලේ අපට දෙන ඒ තාමත්ම දුෂ්කර දේ අපි තේරුම් ගැනීමේ ශක්තියක් අපට තියෙනවා. මේක තමයි මිත්‍යෙක් අවබෝධ කිරීමේදී තිබිය යුතු ලක්ෂණය. ඒ වගේම දුක්කරං කරෝති. තාමත්ම දුෂ්කර දේ කරනවා අපි වෙනුවෙන්. බුදුහමතු සාරාංශ කල්පලක්ෂය තමයි චරිතය කොටන ගන්න. ලෝකයාට මන් දැකලා සද්ධාව පහළ වේවා කියන අදහස ඇති කරන්නේ බුදුමාකාර ඉන්ද්‍රිය දමනයක් ඇති කරේ. දුතුතුතුන් සිට පහදද. අඩුගානේ මේ ගිහින කාලේ පවා උන්වහන්සේක වැඩ පිළිවෙල බලනකොට කිසා ගෞතමි කිව්වේ මෙවැනි දරුවෙක් ඇති අම්මා කෙනෙක් සැනසුණා, මෙවැනි දරුවෙක් ඇති පියෙක් සැනසුණා, මෙවැනි කෙනෙකුට භාර්යාව වෙන අඹුව පවා සැනසෙනවා කියලා. ඒ තරම්ම තමන්ගෙන් සිදුවෙන සෑම කටයුත්තකටම වගේ කියනවා. ඒ මොකද හේතුව ඒකක් නිසා හෝ වෙන කවුරුහරි පව් කරගන්නේ කියලා. ඒ තරම්ම මේ දේ කරන්ට එකක් මහා කරුණාව තියෙනවා, එකක් මහා ප්‍රඥාව තියෙනවා. තමන්ගේ වැඩේ කරෙන්නත් ඕනේ, අනුන්ගේ වැඩේ කරන්න අපි හොඳ ආදර්ශයක් ඇති කරන්නත් ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධ කෘත්‍ය සඳහා පිරිපු දුෂ්කර වත ඒ කටයුතු දිහා බලනකොට ඒක තන්නිකර අපි වෙනුවෙන් කරපු දෙයක්. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපි වෙනුවෙන් විඳිය යුතු දුක් රාශියක් අයින් කරලා කළ යුත්ත භවණක් ඉදිරිපත් කළා කියනවා. කොළ වෙනුවෙන් මම මේ ටික දේහෙම අත්හදා බැලුවා. අත්හදා බලනකොට මේ දේවල් වලට මාංශෙ ඉන්න එපා. මේ ටික විතරක් කරන්න ඒක. ඒ වගේම හීනකින් අත හිතා ගන්න බැරි. මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. මේ ජීවිතය ඇතුළතම ධ්‍යානයක් ලබන්න පුළුවන්. මේ ජීවිතය ඇතුළතම සත්‍යයේ විසුද්ධියක් ලබා ගන්න පුළුවන් කියලා හීනකින් අත හිතන්න බැරි ලෝකෙට. ඒක ගෙනත් දීලා කරවලත් වෙනවා. ඒක තමයි අමාරුම දේ. එහෙම නැතුව මැජික් පෙන්නේකවත් එහෙම නැත්නම් මේ gini keli දර්ශනවත් නෙවෙයි. ඉතින් අපි වැඩක් කරනකොට අපි දැනගන්න ඕනේ මේ අපි ආශ්‍රය කරන කල්යන්නේ මෙච්චරයි වගේ මේ සාමාන්‍ය මනුස්ස හිත පිනවීමට දෙන දේවල් නෙවෙයි. ඒ තාම දුෂ්කර දේ. අපිවත් බාර ගන්න කැමති නෑ. පටන් ගන්නකොට අපිවත් හිතන්නේ නෑ අපිට පුළුවන් වෙයි මේ ටික කරන්න කියලා. නැති කම්මයි බැරි කම්මයි චරුචරුම තමයි. ඒකෙදි කියලා 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 කොහොම හරි කරලා එක්කෙනෙක් දෙන්නකවත් ගොඩ දාන්න මේ ගන්න උත්සාහය දිහා බලනකොට දීමෝපිය දරුවන් වෙනුවෙන් ගන්න දුකට වැඩි තාමත්ම බරපතල ගැඹුරක් මෙතන තියෙනවා. කරන්න දෙන්නේ තාම දුෂ්කර දේ කරනවා. ආනේ දුෂ්කර දේ කරන එක තේරෙන්නේ Taman කවුරු හරි හදන්න උත්සාහ කරපු දවසේ තමයි. අර Tamanගේ දීමෝපියන්ගේ වටිනාකම අපට Tamanට තේරෙන්නේ Taman දීමෝපිය වුණාට පස්සේ මේක අහලා කියන කතාවක් මම තාම දරුවව හැටි කළා නැහැ. ඒ වුණාම මේක තමයි ලෝක ස්වභාවය. කවදාකවත් විතරක් අපිට තේරෙන්නේ නැහැ අම්මෙක් තාත්තෙක් අපි වෙනිය මොන තරම් දුකක් වෙනින්දද කියලා. ඕන අම්මා අප්පා විච්ච දවසේ අන්න තේරෙනවා. ඒ වගේ තමයි යම් කිසි කෙනෙකුට අද්දුම ගානේ ඒක ධ්‍යානයක් ලබා ගන්න පුළුවන් නම් නැත්නම් ප්‍රථම මාර්ග ඥානෙ ලබා ගන්න පුළුවන් වුණා නම් තේරෙනවා බුදුහම්මේ මුන්න තරම් දුෂ්කර දෙයක්ද කළු ලෑල්ලක කියලා පෙන්නලාද අතින් අරගෙන ගෙනත් දීලාද මොනවත් නැහැ. නිකම්ම නිකම් කටවදනේ ඒ දුෂ්කර දෙය දීලා තියෙන දුෂ්කර කෘත්‍ය කෙරලා කියලා. එතකොට යම්ම කිසි කෙනෙක්ගේ ප්‍රථම අධ්‍යයනය ලැබුවා නම් බුදුරජාණන් වහන්සේ ලැබුව ප්‍රථම අධ්‍යයන වැඩි කිසිසේත්ම වෙනසක් නැහැ නේ. ඒකමනේ. යම් ආකාරයක සෝවාන් මාර්ගයක් ලැබුවා නම් විපස්සනා ඥානයක් ලැබුවා නම් මොනම වෙනසක් නැහැ. ආනෙවැනි දුෂ්කර ජීවත් වෙන එක විතරයි අපි මිත්‍රයෙක් කියලා. සෙවිය යුතු මිත්‍රයෙක් තියෙන්නේ අනේ දුෂ්කර දේ කරනවා. ඒ දුෂ්කර දේ එන්න තමන්ගේ මින්ම ඉහළ යනවා නම් තමයි අපිට කියන්න පුළුවන් අපිට හොඳ මිත්‍රු ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම අපෙන් පිට වෙන සංඥාවේ අපෙන් පිට වෙන කම්පණයේ වටිනාකමක් කියන්නේ අපටත් ඒ දුෂ්කර දේ කරන්න පුළුවන් ගැතියෙන්නවා. කටුක වූ දුක් විඳින්නේ දුෂ්කර වෙමින් අපි භාවනා ජීවිත දිගට කරන්න පුළුවන් වෙනකොට නම් අපිට තේරෙනවා අපිට හම්බෙච්ච දුෂ්කර මිත්‍රෝ නිසා, කල්යාණ මිත්‍රෝ නිසා අපි ළඟ තියුණයි කියලා හිතන්න බැරි ಗುಣ තියුණලා ඉස්මතු වෙලා මුතුන්පත් වෙලා එනවා, මල්පිපිලා එනවා. ඒක නැතුව කියන දේවල් ණයට ගත්ත දේවල් වගේ. ඒක එච්චර ගැඹුරෙන් එන දේවල් නෙවෙයි. ඒ වගේම දුක්ඛමං කමති කියලා දිනවා. කවදාකවත් විඳින්න බැරි තරම්. ඉතාමත්ම ඊවසීමේ ශක්තියක් දරීමේ ශක්තිය තුලින් තමයි කල්ලාන මිත්‍යා දා ගන්න පුළුවන් වෙන්නේ. පුංචි දෙයකට තරහ වෙනවා නම් ඒ තරක් කර ගන්නවා නම් කිසිසේත්ම බය වෙන්න එපා. එහෙම කෙනෙක් නැති වෙන්නේ කොහොමද? නමුත් ඒ තමයි ගත්ත කටයුතු උත්හාන වීර්යෙන් දිගටම කරන්න ඕන. ඒ දේ කරන්න පුළුවන් තරම් ශක්තිය තියෙනවා නම් විතරයි ඇත්තට මේ මිත්‍යා අපි විසින් ප්‍රතික්ෂේප කරත් ඔහු අපිව ප්‍රතික්ෂේප කරන්නේ. දිකතෝ මේ කටයුත්ත කරනවා මේක දැනගෙන ඉන්න එක විතරයි වැදගත් වෙන්නේ. අපි අතින් කොච්චරද වරදේ. කල්යාණ මිත්‍යන් විසී අපි අතින් හරියට කෙනෙහිලි සිද්ධ වෙනවා. ඒ කෙනෙහිලි සිද්ධ වුණාට කල්යාණ මිත්‍යා ඒ කරුණ නෙවෙයි බලන්නේ. මේ පුද්ගලයා තුළ සාසනයට වැඩක් ගන්න පුළුවන් නම් ඕනිවසීලක් විතරයි. මේ සාමාන්‍ය ඉවසිලි කතාවක් කියනකොට කියන ඔය අජාසත් කුමාරයා ඉතාමත්ම බිම්බිසාර රජු වගේ මරණීය වේදනාවක් ඇති කරන නෝපන් හතරක් විදිහට උපන්. ඒකට ඒ බිම්බිසාර රජු බොහොම ආදරය කරයි කියලා කියනවා අජාසත් කුමාරයා. දවසක් මාලිගාවේ රාජසභාවේ වැඩ ඉන්න වෙලාවේදී මේ රාජකීය කාරණාවක් විසඳන වෙලාවේ මේ කුමාරයා අඬනවා එනවලු පාඹරය ඇතුලේ. කිරිමවරු විසුණුනාන්සේ හරියට උත්සාහ කරා මොන්නම විජේකත් නැත කරන්න. ඊට පස්සේ මේ රාජසභාවේ යද්දි දරුවා ගෙන්නගෙන තියෙනවා. ගෙන්න බලන්න මේ ඇඟිල්ලක විසර කෙඩියක් ඇවිල්ලා පුපුරු ගන්නවා. ඊට පස්සේ බිම්බිසාර රජුගේ මේ දරුවා අතේ තියාගෙන ඇඟිල්ල තමන්ගේ කටේ දාගෙන තියෙනවා. ඒක ඉතින් අර ටික වෙලා කරලා ඇඟිල්ල රත් වෙලා මෙලෙක් වෙනකොට මේ දරුවා ඇඟිල්ල නතරලා තියෙනවා. ටික වෙලා ගියාට පස්සේ අර පුපුරලා කටට සැරව ගියා. ඊට පස්සේ කල්පනා කරලා දැන් මේක එළියට දැම්මොත් මේ දරුවාට මේ පුපුරච්ච තුවාලට උලන් අදොත් ආය අඬනවා එක කර කරව ටික ගිල්ලයි කියන්නේ මොන වගේ ඉවසිල්ලක්ද ඒ? මම දැකලා තියෙන ඔය මේ රිල්ල ගියා පැටියෙක් හම්බ වෙන වෙලාවේ අපේ අම්මගෙන උට හම්බෙන්න ගියා නම් එමු මොන්න තරම් වාට්ටු තොරන්න මොන සෙල්ල ගන්න ගහක් උඩ තමයි වැඩේ සිද්ධ වුනේ. ආරක දිහා වැඩ කරන දිහා බලන් ඉන්නකොට තේරෙනවා මේ සාජාසය කරන්නේ පුදුමාකාර ඉවසිල්ලක් නේද මේක කැතක්ද කුණක්ද අනෙක් මට බයක් ඇති වේද මොනම දෙයක් අත්තයි සම්පූර්ණ වින්නඹම්මගේ වැඩේ ඔක්කොම වැඩි ටික කරගන්නවා මේ කැතක් වුණ ජරාව මොනක් අත්තයි එවැනි ඉවසීම අතර මැද යම් කිසි කෙනෙකුට සීලයක් ඇති කිරීම සඳහා කරන ඉවසීම යම් කිසි කෙනෙකුට සමාධි භාවනාවක් ඇති කර ගැනීම සඳහා ඇති කරන ඉවසීම යම් කිසි කෙනෙකුට ප්‍රඥා භාවනාවක් ඇති කර ගැනීම සඳහා ඇති කරන ඉවසීම දිහා බලනකොට හිතෙනවා අර වාසේ ඒරම නිකන් ළමා සෙල්ලම් වගේ දෙයක් මුළු සංසාරේ අපි මේ වගේ ඉවසීම් කියලා කෝටි ගණක් විඳලා ඇත නමුත් කිසිම ගුණ විශේෂයක් අපට වෙලා නැහැ නමුත් සර්වඥ වහන්සේ සමහර විටක එක්කෙනෙක් නිවන් දක්වන සෝවාන් වෙන්න ගව් ගණන් පයින් ගිහිලා තියෙනවා කීතවසක් එක බමුණෙක් විශ්ේ උන්වහන්සේ දැකලා තියෙන මේ බමුණට සෝවාන් වෙන්න පිංචිනවා කියන නමුත් තාම දුප්පත්. එදින් දානයක් දෙව ගන්න අවශ්‍යයි. නමුත් දෙන්න දානයක් දෙන්න සල්ලි නැහැ මනුෂයාට. ප්‍රයෝගයක් කරා. එදා දවසට ජීුණේ එක්කෙනෙකුට ඉලකන්න තරම් බත් විතරයි. බැමිනි කරපු දේ ඒක උයලා තමන් ගැන කියන්නේ නැතුව ඒක සෝවාන් පුරුෂයාට කැමැතික දෙන්න ප්‍රයෝගයක් කරා. මොකද මේ බමුණ හරිම ආසයි දන් දෙන්න. ඉතින් මෙයා මේක දැනගත්තොත් මේ බත් ටික හරි දාන දෙනවයි කියලා පැමිණි කරපු දේ ස්වාමියා ගෙදර දොර ඇරලා දොරෙන් එළිය බලා ගන්න හදලා පැමිණි ස්වාමියා පැත්තට හැරිලා අර බත් ටික ආනානා කවනවා. මොකද මේ වෙන විදිහකට හරි කවුරු හරි ආවොත් මේක දෙන බව දාන නිසා. ඉතින් බමුණා එළිය පැත්ත බලා ඉනවා. පැමිණි බමුණගේ මොන දිහා බලන ගේ පැත්ත බලන කැමටි කවනවා ගුරු ප්‍රොඩිලා මේකට කවන්නා වගේ. පුදුරජානනාසෝතෙන්ද වදිනවා. ඔතින් වැඩ බලන බමුණ බලාගෙන හිටියට පස්සේ නෑ අනිත් පැත්තේ ගිය ප්‍රමුණ ගේ පැත්ත බලාගෙන බැමිණි එළිය පැත්ත බලාගෙන බැමිණි තේරුණා දැන් බුදුහාමුදුරන්ව බත්තද දෙන්න ගියොත් එහෙම මේ මාසර කන්න හම්බෙන්නේ නෑ මේ මාසර දැක්කොත් එහෙම බුදුහා මේ බුදුහාමුදුරන්ට මේක දෙනවා ඒ නිසා බැමිණි ඔළුවෙන් කියනවා මෙහෙ ඉන්න බය යන්නේ කියලා බුදුරජාණන් සෝලිය කියලා නෑ යන්නේ මම ඉන්නවමයි කියලා විශේෂ බැමිණි ආයත් කතාක් බලලා ආය බුදුහාමුදුරන් බලලා කියනවා මෙතන ඉන්න බය යන්නේ කියලා කතා කරන්නත් බෑ මොකද බමුණ මොන දියා බලන්නේ බුදුහාමුදුරන් ඔළුවෙන් කියනවා නෑ මම යන්නේ නෑ තුන් සරක් කරලා පස්සේ බැමිණි ටික පාට hina ගියා ඉනාවට බමුණ බැලුවා මේ බැමිණි කවුරුත් එක hina වෙන්නේ කියලා බලනකොට අනේ බුදුහාමුදුරුවෝ ඒ මනසක රත් වෙන්න පටන් අරගත්තා දැන් මොන හරි පූජා කරන්න ඕන කරන්න දෙයක් නැහැ අන්තිම ගැප්පිට තියෙන අනලා ඊට පස්සේ ගානේ ස්වාමීන් වහන්සේ ඉතින් අපි නැති වෙලිකම තියෙන නමුත් මේ ගිදෙට්ට වෙන්න පාට වැඩියට පස්සේ කරන්න දෙයක් නැහැ ඔබ වහන්සේ මට කියන්න අමාරුයි ලෝභයි කියන්නේ අනකු ගැප්පිටක් තියෙනවා මට ඒක හරි පිළිගන්නන්න ඕනයි කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන පිළිගන්නන්න මේ ඊට පස්සේ කියනවා මේ සාමණේරයි කියලා කෙනා පරතත්ූප ජීවි ප්‍රේතෙක් වගේ කෙනෙක් කවුරු හරි දින දෙන්නමයි යපෙන්. ඒ නිසාට බත් පිට බාර ගන්න. බාරගෙන ඉන්න ඉංගියක් කරනවා. මට මේක පොඩ්ඩක් මෙතන ඉන්න වලඳගන්නට ඇත්තා. අනේ විජහාට බමුණා ගිහිල්ලා ඇතිරිලා කරලා පසු ටිකක් ගෙනලා බමුණා බුදුරජාණන් වහන්සේ ඒක උඩට පින්න පාසේ පාත්‍ර ටිකක් තියෙනවා. අරක වලඳලා ඉවල බණ ටිකක් එනවා. බණ ටිකක් කියලා සෝවාන් කරනවා. එතන දැන් කාලේ ඉන්න ගුරුවරයෙක්වත් කරන්න නැති දෙයක්. දැන් කාලේ ඉන්න කෙනෙක්වත් ඔය වගේ එකෙක් විශ්ේ ගිහිල්ලා ඔය වගේ හොයලා බැලලා මේ සෝවාන් කරවීම සඳහා මෙච්චර මහන්සි වෙනවයි කියන එක. ඒ මොකද ඒ තරම් ඉවසන්නේ මොකද්ද බුදුහාමුදුරු දන්න මෙච්චරම තමයි තාස්නේ කියන්නේ. අනිකුත් සියතම සංසාරේට අයිති දේවල්. අන්නේ වගේ ඉවසීමේ ශක්තියේ කිලෝරක් නැතුව බුදුරජාණන් වහන්සේ වැඩ දිහා බලනකොට ඒ පණිවිඩේම තමයි මේ තේරවාදී පුරාම අවුරුදු 2500ක් ඇවිල්ලා තියෙන්නේ. ওই කාලේ පුරා ඉවසලා තියෙන ඉවසිලි කතා ගුරුවරු ශිෂ්‍යයන් වෙනුවෙන් අපේ ඔය විශේෂ මාතුවා කතාවල පුදුමතෝ ගැතුන සේරම ලංකාවේ සිද්ධ වෙලා තියෙනවා. පුදුමාකාර ඉවසිලි වෙනවා තියෙන නිසා පිටරටට බුද්ධහන් ඉගෙනගෙන අද ලංකාවට ගිහලා බලනකොට හරිම සෝචනීයයි. මොකද පොඩි දෙයකටත් ඉවසන්නේ නැහැ. අතපය විචිකරණ අයිතිවාසිකම් තමයි පළපාලියා. බුදුහාමුදුරු එහෙමනේ ලැජ්ජී කුකුච්චක වෙන්න හැම වෙලාවෙම තමයි ලැජ්ජී වෙලා පස්සට යන යමක් කරන්න වෙනකොට කුකුසක් ඇති කරලා දෙසරයක් කල්පනා කරා. එහෙම කල්පනා කරන වෙලාවට අයිතිවාසිකම් ඉල්ලා ඉස්සරහට යන්න ගියාම කොහෙද බයක් ලැජ්ජාවක් වෙන කොහෙද ඉවසීමක් ඉතුරු වෙන. ඉතින් කොහෙද ඒකට ගියත් මොකද කරන්නේ? ගුරුවර හිතගෙන කරනකොට ගෝලෙ දුවදුව කරනයි කියලා කියනවා. ආනේ ඉවසීම ශක්තිය නැති වුණොත් ඊට පස්සේ මොන ගැඹුරු ධර්මයක් දේශනා කරත් කොයි එකක් කෙරුවත් ඒ ආදර්ශය නැතුනොත් කිය අපිට තේරුම් ගන්න වෙනවා මේ වැනි කෙනෙක් ළඟ ඇසුරු කිරීමේ අපිට ගුණ ගන්න බෑ. ඒ වගේම තමයි අපි කටයුතු කරනකොටත් හිතන්න ඕනේ අපි මන භාවනාවක් සඳහා හෝ තව කෙනෙක්ගේ ආගමෙන් කටයුත්තක් සිදුපත් වෙච්ච වෙලාවේ අපි ඉවසීම ශක්තිය නැතුවලියෝ අපි මේ වටිනා මල්ල බිම අතාරිනවා වෙනවා. ඉතින් සාහිත්‍යක වැඩ කරනකොට සීල සමාධි ප්‍රඥා වැඩ කරනකොට කන්ති පරමන්තපෝති තික්ඛා කියන විදිහට පරම ශාන්තිය පිණිස බුදුමාකාර ඉවසීමක් කරන්න ඕන. ඒ විදිහට අපේ මිත්‍ර ගුණ අපි වඩා ගත්තේ නැත්නම් අපිට බුදුන්ගේ ගුණ දකින්නවත් ගුරුතුමගේ ගුණ දකින්නවත් බැහැ. ඒ වගේම තමයි මේක කියලා තියෙනවා ගුය්‍යමස්ස ආවිකරෝති. ගුරුවරේ තමගේ ශිෂ්‍යයාට අවබෝධ කිරීම සඳහා නොකියන රහසක් නැහැ කියලා. ඕනම දෙයක් එලි කරනවා. ඒක බුදුරජාණන්සේ දේශනා කළේ අනෙකුත් හැම ආගමකම ගුරු මුෂ්ටිය කියලා එකක් තියෙනවා. අන්තිමට රහසක් ඉතුරු කරගන්නවා. මොකද බුදුරජාණන්සේ එහෙම එකක් නැහැ. බුදුන්සේ නීතියක් තියෙනවා, විනයක් තියෙනවා, කළ යුතු කීයද දේව සුත්තෝගයක් තියෙනවා, වික්ෂුණහසක් තියෙනවා. නමුත් ඒ වික්ෂුණහසේ උනත් ඒ ගෝලයා, ඒ යෝගාවචරයා භාවනාව සඳහා යෙදෙනවා කියලා දන්නවනම් නොදෙන දෙයක් නැහැ, නොකරන දෙයක් නැහැ. ඕනම දෙයක් දෙන්න ලැහැටි, ඕනම රහසක් එලි කරන්න ලැහැටි. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ එදා බමුණු ගොඩාක් වෙලාවට මේ සර්වඥ භාවය සම්මා සම්බුද්ධත්වයේ එහෙම නැත්නම් චක්‍රවර්ති රාජ්‍ය බැලුවෙම දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වීමයි. එසේ යම් කිසි කෙනෙකුට මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියෙනවා නම් බමුණු ආයේ වෙන මොනක්වත් බැරිනා පුතු විදිහට සලකුවා. ඉතින් ඒක බමුණෙක් ඒ වගේ හොඳට දෙතිස් මහ පුරුෂ ලක්ෂණ බලලා සර්වඥාන්සේ ළඟට ගියා මේ සර්වඥාති ගාමී දෙතිස් මහ පුරුෂ ලක්ෂණ බලන්න. කියල බල ප්‍රශ්න අහනවා, මේ පැත්තෙන් බලනවා, මේ පැත්තෙන් බලන්නේ සර්වඥයන්සේ දන්නවා මේ මොකද්ද මේ කරන්නේ කියලා. නමුත් ඒ පුද්ගලයා හිතෙන් ආවේ බණ අහන්න. අහගෙන අහන බලනකොට එක ගුණයක් තියෙනවා සර්වඥාන්සේගේ පුරුෂ ලිංගය කෝෂයක් ඇතුලේ තියෙන. ඉතින් මේ මාසය මේ 32ක් දක්වවක දැක්කේ නැහැ. දැන් මනුෂ්‍යර සැකයි 31ක් නම් ෂුවර් දැන් මේක පිළිබඳව සැකයි. ඉතින් ශ්‍රද්ධාව පහළ වෙන්නේ. තරුවචනාවේ දැනගත්ත මේ මොකද්ද කාරණාව? ඊළඟට තරුවචනාවේ මේ ඉන්න ගමම තව යෙද්දයක් කරුවයි කියලා කියන ගමගේ පුරුෂ ලිංග වේදනස දකින්න ලැබේවා කියලා. එවන් සයික ආයේ 32 වෙනි පුරුෂ ලක්ෂණය දකින්නකොටම පුදුමාකාර සද්ධාාවක් ඇති කරගෙන මම බුදුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝ සරණ යනවා කියලා ඒ මනුස්සයා විශ්ේයි මේ බුදුහාමුදුරුවෝ විශ්ේයි සද්ධාව ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක දිහා බලනකොට අහං ගන්න කියලා මොනම දෙයක්වත් නැහැ. ඕනම වෙලාවක ඕනම දෙයක් අප කරන්න කැමති. අයි බුරුමේ ඉන්න ස්වාමීන් වහන්සේ පිළිබඳ සිද්ධියක් මම අහුවා. මම දැක්කේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ කාලයක් ගෝලෙක් හදලා ඒ ගෝලයා පිටරට ධර්ම දූතකේ යවලා තියෙනවා. ඒ ගෝලයා තේරෙන්න කිහිල්ල හොඳට කාලයක් බණ භාවනා උගන්වලා තියෙනවා. ඒක සාර්ථක වෙලා. මොකද ටික කාලයක් යනකොට මෙයාට කියලා දෙනවා මගේ ඉතුරු අභිවෘද්ධිය සඳහා මම නැවතත් අපේ ගුරු ස්වාමීන් වහන්සේ කාට යන්න ඕනේ කියලා. ඊපස්සේ පන්ිතාරාමයට ගිහිල්ලා මට මතක නැහැ පන්ිතාරාම හරි මහා සීකේ වෙන්නේ නැති. ඒ ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කියන ස්වාමීන් වහන්සේ මම ටික කාලයක් කරා මට දැන් විවේකයක් අවශ්‍යයි. ආ බොහොම හොඳයි. ඇවිල්ලා ටික කාලයක් භාවනා කරන්නේ. ඉතින් මෙයා හිතුව දැන් ඔන්නත කමටහන් දීපු නිසා බණ දන්න නිසා කිලිම භාවනා හරියයි කියලා උත්සාහ කරා. හරියන්නේ නැහැ. පහුවෙන්දත් උත්සාහ කරා හරියන්නේ නැහැ. හැමදාම යන්න ඕනේ සෛර භාවයට කමටහන් සුද්ධ කරා කියලා කිව්වා. ඊට පස්සේ සෛර දෙත ඕකම තමයි ටිකක් කල් යනකොට ඔක හරිය භාවනා කරන්නේ කියලා. ඒ තුන්වෙනි දවසේ එනකොට බුදුමාකාර වේදනාවක් ආවයි. කියා කියලා තිනවා මේමයි සංඥාස මේ භාවනාවට මුල් කර්මස්ථානෙ හිත යන්නේ. වේදනාවමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මම මේක බුදුආසරන් දරාගෙන ඉන්නවා. නමුත් අර ගමන් වෙහිසයි මේක නිසා මට කරගන්න බෑ කියලා. ඒකවල කමන්නේ නැති තමයි උත්සාහය තියෙන දිහට කරගෙන යන්නේ කියලා. ඊට පහුවෙන්ද කමට අසුද්ධ කරන යනකොට කියන්නම දෙයක් නැති වෙයි. පුදුමාකාර එපා වෙනවලු අදමල ගහලා යන්න මේතරම් වේදනාවමයි. ඉතින් මේ මිනිස්යා අර මේ ස්වාමීන් වහන්සේ පොතක ලියාගෙන ගිහින් පොතින් ස්වාමීන් වහන්සේට පේන දේනේ මූණ වහගෙන කියලා තියෙන ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ දැන් නම් මේක හරියන පාටක් පේන්නේ නැහැ ඒ නිසා මට හිතෙනවා අපව යන්න ඕනේ. ඊළඟ ආරෙකොලේ එහෙම තමයි යෝකේ අමාරුයි. කොහොම දිගට කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් මෙයාට ගුරු ගෞරවයෙන් යන්නත් විදියක් නැහැ. දැන් හොඳටම විශ්වාසයි භාවනා හරියන්නේ නැහැ කියලා. මුන් දවස් දෙකක් ගිහිල්ලා දිනා ඊට පස්සේ භාවනා කරන්න කවමදාක භාවනා හරියන්නේ නැහැ කියලා. දැන් ඇඬෙනවා. මොනම දෙයක් කරන්න විදියක් නැහැ. හරියට වෙලාවට කමට අනුද්ද කරන්න යන්නත් ඕනේ. ලියන්න දෙයක්වත් නැහැ. පස්සේ අර පොතේ මොනවද ලියන්නේ කියලා අර පොත වහගෙන කියනවා සෝහනස බාම ආවෝ යන්නයි චින්දු කරලා තියෙන්නේ. ආ ඒකට කමන්නේ නැහැ. දැන් දවස් දෙකේ භාවනා ගැන කියන්නකෝ කියලා පොත දිහා බලනකොට ඉන්න බැලු ඉකි ගහ ඇඬනවා. සයිද බලාගෙන ඉඳිවිල්ල පුතුවෙන් බහැලා පොතට යටින් ඔළුව දාලා කියවලු හිත දියුණු වෙන බය වෙන්න එපයි කියන. ඒසහනස දන්නා මේ වගේ දුකක් ආවම කාගෙන ඉඳ ඔය දුකක් දරන්න එසේ මෙසේ ක්‍රමයක් තිබිලා බෑ. ඒ වගේ තමයි භාවනා හරියේ කියන හිතාගෙන දෙවෙනි සැරේ මට ස්කෝලර්ෂිප් එකකින් වගේ යන්න පුළුවන් වෙයි කියලා. ඒක නැතිව ආයෙත් හොඳටම දාන්න. භාවනාවක් හරියේ දවසේ පොඩ්ඩක් බලන්න ආයෙ සුමානයකට බව හරියන්නේ නැහැ. මොකද ඒක අපි අර පොඩි හරියේ ගැන ලොකු එස්ටිමේට් එකක් කරගන්නවා මම දැන් පුළුවන් මම කරන්නම් කියලා. කවදාකවත් හරියන්නේ නැහැ. අන්නේ වගේ ශිෂ්‍යයන් ඉදිරිපිට වැටිලා හරි කමක් නැහැ. ඒ ශිෂ්‍ය කොහොම හරි තල්ලු කරන ගැටියක් තියෙනවා කියන්න තියෙන කරන්න තියෙන ඕනම දෙයක් එලිකිරීමේ ශක්තියක් තියෙනවා භාවනාව සඳහා නැවත වෙන කෙනෙකුගේ ආධ්‍යාත්මික වර්ධනය සඳහා. ඒ වගේම තමයි ගුයියන් අස්ස පරිගුයියති ශිෂ්‍යයාගේ මොනම රහසක් කවදාකවත් තව කෙනෙකුට දෙන්නේ නැහැ. ඔය තමයි අනුසුද්ධ කරන්න ගියාම නැත්නම් පුද්ගලිකව කතා කරන්න ගියාම උගෝ කෙනෙකුට ඉතාමත් අත්‍යන්ත ප්‍රශ්නයි. ඒ ප්‍රශ්නේ මේ පංචලීන හාමුදුරුවොත් එක්ක හරි භාවනා කරන ගුරුවරයෙක් එක්ක හරි කියමනේ ලුකාරස ලොකු සාන්තියක් ලබනවා. ඒ දේවල් වැරදියට පාවිච්චි කරනවා නම් ඕනම තරම් අර පුද්ගලයාව නුමකට යොමු කරන්න පුළුවන්. මේක තමයි උගාකට හින්දු ස්වාමීන් වහන්සේලාට වෙන දේ, ස්වාමීලාට වෙන දේ. හින්දු ස්වාමීලා හරි ලස්සනයි. කොණ්ඩේ බවාගෙන හොඳට බාර දූෂන් වගේ ඉන්නවා. ටික දවසක් ගියාට පස්සේ උපාසක කම්මලා ඇවිල්ලා විස්තර කියන්න පටන් ගත්තා. විතර කියන පටන් ගන්න පස්සේ දෙන්න අතර පුදුමාකාර සම්බන්ධයක් ඇති වෙන අන්තිමට මේ අනවශ්‍ය සම්බන්ධතාවට පිළිබිල අර කරගෙන ගිය බණ භාවනාවත් හේරම ඉවත් වෙන්න පටන් ගන්නවා. ඒ මොකද හේතුව අර පුද්ගලිකව Tamanta හම් වෙනදී කවදාහක්වත් දරා කියා ගන්න බෑ. ඉතින් ඒ හිතන මේ මගේ ගුණයට මේ කියන්නේ. එහෙම නැත්නම් මටමයි මේ කියන්නේ. මාත් එක තියෙන සරිණයටයි කියන්නේ කියලා වැරදි අදහස ඇති කරගන්න. නමුත් මේ මිත්‍රයා, කල්යාණ මිත්‍රයා කවදාකවත් තමන්ගේ ඇහෙන තොරතුරු කිසි කෙනෙක් එක්ක කියන්නේ නැහැ. කියන්නේ ජීවත් ඒ සාමාන්‍යයෙන් අර බටහිර ලෝකයේ කියන විදිහට ඒ මානසික අසහනකදී වෛද්‍යවරු කවුන්සලින් කරනවා. ඒගොල්ල කෙනෙක් කියන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති යනවා මේ වැරදි විදිහට තොරතුරු පාවිච්චි කරනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයා තමන්ගේ ඕනෙම රහසක් ගුරුවරයා ගෝලයාගේ සුපසිද්ධිය පලා ප්‍රයවස්ථාන ගුරු පාවිච්චි කරනවා. නමුත් ඒ ගෝලෙගේ එලි කරන රහස් කවදාකවත් කාටවත් කියන්නේ ඒ කියමනේ ආස්වාදයක් ලබන්නේ නැහැ. තේරුම් ගන්නවා සංසාර කියන්නේ ඔය රජවරු, සිටුවරු, සුරූපියත්තු, ගුණවතුන්, සිල්වතුන් පුදුමාකාර දුකක ඉන්නේ. අපිට පේන්නේ නම් බලනකොට අනේ අහවලා ඉන්න තැන හරිෂෝ අපිට ඒ සත්‍යය දැනගන්න පුළුවන් හොඳයි කියලා. නමුත් මේ භාවනා ලෝකෙට ගිහිල්ලා බලනකොට සෑම කෙනාම පුදුමාකාර දුකක ඉන්න එකම මිනිසෙක්වත් නැහැ මේ ඔය පේන්න තියෙන ඔය පිට තියෙන සෝබනේ. කතා කරලා බලනකොට පුදුම දුකක ඉන්නේ. ඉතින් ඒක දිහා බලනකොට කවදාහක්වත් ඒක වැරදි විදිහට පාවිච්චි කරන්නේ. නමුකට මම හිතන්නේ මේ සංසාරේ ඇති. දැන් අපි මේ ආත්මෙ මැරලා යනවා කියලා හිතුවොත් අපිට බැරි වුණා අපි ලබා ගන්න ඕන කරන දේ. අපිට හිතන්න පුළුවන් මේ ලබන ආත්මෙ මේ වගේ බුද්ධෝත්පාදකාරක මනුසාත්ම භාවයක් හම්බෙලා ඇහැ කන දිවනාරිය අපිට හරි ගිහිල්ලා පැවිද්ද තියෙන ලෝකෙක අපිටත් බණ අහලා අල්ලගෙන මෙතන ලැබෙයි කියලා. අනේ කොයි අම්මගේ බඩේ අල්ලගෙන කියලා විශ්වාස නැහැ. ඉතින් තව කෙනෙක්ගේ ඒ ශෝක ප්‍රවෘත්ති අහනකොට කල්පනා වෙන්නේ ඔබ වහාම ඕනෝයි තත්ත්වෙන් බේරිලා මේ දැන් වහවහා මේක ඇති කරගන්න ශක්තිය සාන්තිය ඇති කරගන්න උත්සාහ කරන මිසක් අර තොරතුරු රසයට හෝ එව්වා පාවිච්චි කරලා එක එකන කොටවන්න බිඳවන්න යන තත්ත්වයකට යන්නේ. මේක ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ කයිවාරු කතා එහෙම නැත්නම් මේ නිකන් ආවට ගියාට කරන කතා කරන්න කරන්න අපිට විශාල වගේ කීමක් වෙනවා. කවුරුනත් ඇවිල්ලා අපේ කණේ තියනවා මොනවා. ඉතිබ්බට පස්සේ භාවනාවට හරි බාධායි නේ. ඉතින් හොඳම වැඩි තමයි තොරතුරු නොගෙන භාවනා කරන කාලේ පැත්තකට වෙලා නිකන් ඉන්න. මොකද ගත්තොත් ඕකේ තව කාට හරි කියනකම් ඉවරයක් නැහැ. අපි යුනිවර්සිටි නෝඩත් ඉතින් අපි බැච් එකේ කෙනෙක් අනේ මනුස්සු මේ කාට ඔක්ක කියන්න බෑ මේ කියලා කිව්වොත් යුනිවර්සිටි එක පෝස්ට් ගහුවට වැඩි යනවා. අපි කියන්න ඕනේ ඉස්සලා මේ කාට ඔක්ක මේ කියන්න බෑ කියලා කිව්වනම් හරි. ඒක තමයි ඔය භාවනා මධ්‍යස්ථාන වල කයිවරු කතාවෙත් කියන්නේ. එහෙනම් හම්දු කෙනෙක් මට හම්බුනම මම මේ ප්‍රශ්නේ මොකද කරන්නේ කියලා. හැම වෙලාවෙම ඇවිල්ලා කියනවා අනේ සාන්නස් මේමයි කාට ඔක්ක කියන්න බෑ මෙන්න මේකයි තත්ත්වය කියලා. ඉතින් මම කාට හරි කියනවලු කියනවලු මට කියන්න දෙපයි කියලා කිව්වේ කියලා කියනවා මේ. ඒකට මේ තියන්නේ බැරි මට. ඒක තුතේට භාවනා කරපේ කරන කවදාකවත් ඒක වැරදියට පාවිච්චි කරන්නේ නැහැ. තාගත් චරිතයකට මේ දූෂණය වෙන විදිහට, ඝාතනය වෙන විදිහට කවදාකවත් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ තියෙන අඩුපාඩුකම්, වැඩිපාඩුකම් කවදාකවත් ඕනෑම දෙයක් පොම්බන්නේ නැහැ, අඩුපාඩු විදිහට කරන්න යන්නේ නැහැ. ඒක ඇති හැටියෙන් කියන ගතිය තියෙනවා. මේක උගෝකල් ආශ්‍රයෙන් තමයි තේරුම් ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම අපිට මිත්‍යා අඳුර ගන්න අමාරුයි. ඒ නිසා මම මුලින්ම මතක් කරේ ගයි තමන් මේ ಗುಣ තමන් තුළින් වර්ධනය කර ගන්නවා නම් බුදුහාමුදුරු කොච්චර අනුකම්පාවක් නැත්නම් කොච්චර දුරදිග බලනද මේ තොරතුරු අපිට ඉදිරිපත් කරන්න කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ආපදාසුන ජහාති කරදරයක දුකට පත් වුණාට පස්සේ අනික ඕන කෙනෙක් අතහැරලා ගියාට නිය මිත්‍යා අතහැරලා යන්නේ. චුල්ලපන්තක හාමුදුරුවන්ට තමන්ගේ මායියා මහා පන්තික සවාස රහතන් වහන්සේ සාතපදයක් පටපඩම් කරන්න බෑ කියලා ආවාසයෙන් එළියට එළවලා දැම්මා. සිවුරු අරින්දී කියලා කිව්වා. තරුවචනසේ දැනගෙන ගිහිල්ලා ආවා පිටු පිළකොනේ වාරණය නේනොට මොකද කියලා. ඉතින් කියන්නේ විදිහට මාස 3ක් ඒක ගාථා පදයක් කටපාඩම් කරගන්න බෑ නම් ඉතින් මම අයියා අපේම අයියා මහා පන්තික හාමුදුරුව මාව ගෙදර පලයන් කියලා එළියවයි. මේ බුදුන්ගේ ගෞරවය නම් මයි ගාවට එන්නේ කියලා ගිහිල්ලා රිදිකැලක් අතර දීලා රජෝහරණ කියලා අතක කයින්දී කිව්වා. අනේ ටික වේලාවක් ඇතුළත මේ පුද්ගලයා අභිඥා සහිත හරියත් භාවයට පත් වෙනවා. ඒ වගේම තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාව හිටියා ගෝලේ බොහෝම පිංචින බව දන්නවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. මාස 6ක් උදේ හවස කමට හඳුන්නා. උන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කවදාවත් කමට අල්ලන්නේ. ඊට පස්සේ කරපු දේ විවේක තියෙන වෙලාවක සර්වඥාන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ මගේ ළඟ පැවිදිච්ච ගෝල නම බොහෝම උනන්දේ භාවනා කරන මා පුළුවන් තරම් දේවල් කියලා දුන්නා හරියන්නේ නැහැ. පස්සේ සර්වඥාතික ඔන්නේ සාරිපුත්‍ර ගෝලයා කියලා ගිහලා එන හැන්දක් වෙ මේ පැත්තට එන්නකෝ කියලා. කියලා අර බුදුලේ දියා බලපුවාම යාට දින දින කමටහන වැඩි. ඒ බුදුලට අසුභ කමටහන දීලා තියෙනවා. නමුත් ඒ බුදුලේ වරුදු ගාන ආත්ම ගාන ඒ රත්තරන් වල සුභ පැත්ත බල බල හිටු මිනිසෙකින් සාරවචනාංශේ මිනිසාට වැරක් වගේ තනකමවල රත්තරන් නෙළුමක් තියෙ ඕක දිහා බලයි ඉන්නේ කො. දීපු ගමන්ම හිතයිවා. තමන් දන්නේ අවුරුදු ගානක් අවුරුදු ගානක් නෙවෙයි ආත්ම ගානක්. ඒ රත්තරන් උපදාන එක. ඉතින් උපදාපු නෙළුමක් දැක්කට පස්සේ එයා ඒක දිහා බලයි ඉත මොනවාක්වත් නැහැ හිත කොහයක්වත් නැතු ඒක පාට ඇදිලා ගියා. ටික වේලාවක් යනකොට අර නෙළුම ක්‍රමයෙන් ක්‍රමයෙන් පරිවී යන ස්වරූපේ දකින්න හරි ගැසනකොට පස්සේ ඉතින් නොබෝ වේලාවකින් අනිත්‍ය ධර්මයේ තේරුනට පස්සේ බණ ටිකක් කියව හැන්දකොරේ වෙනකොට යාව රහත් කරවල සාරිපුත්‍රයන්ට ආව පස්සේ බාර දීලා කියනවා මෙන්න ශිෂ්‍යයි කියලා මොන්නම කෙනෙක්වත් අත හරින්නේ නැහැ සර්වඥා. ඒ නිසා සරුවත්ඥ ගුණේ කියනකොට ඒක පෙන්නලා දීලා තිනවා ඕනම කෙනෙකුගේ මානසිකත්වයේ තේරුම් අරගෙන ඒකට කලියුත් කිරීමේ ශක්තිය බුදුහාමරණ කියනවා. කවමදාකවත් මේ පුද්ගලයා දැන් මේ කෙලසිලායේ ඉන්නේ මේ පුද්ගලයා මට බැනලා ඉන්නේ මේ පුද්ගලයා තමන්ටම දෙස් දීගෙන ඉන්නේ ඒ මොනම දැක්ක සරුවචන දක්ෂනේ කෙලස් පමණයි වශයෙන් පමණයි. ඉතින් ඊහාට දෙයක් ඇත්තනේ. එහෙම නැත්නම් කවදාකවත් අඟුලිමාල කෙනෙක් වගේ ළඟට යයිද? පටාචාරා වගේ කෙනෙක් පිළිගනීද තමන්ගේ ධර්ම ස්වභාවයට? එහෙම නැත්නම් කිසాగෞතමගේ බබා සනීප කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙයිද? කවදාකවත් අපදාවක් ඇති වෙලා දෙයක් අතහරින්නේ නැහැ. ඉතින් අපි කල්යාණ මිත්‍රයන් කටයුතු කරනවා නම් අපි දැනගන්න ඕනේ අපි ළඟට කවුරු හරි එන්නේ බැරි කමටනේ. ඒකදී කරාරින් එක අපිත් හොද නැහැ. ඒ වගේම අපි ආශ්‍රය කරන්න ඕනේ පුළුවන් තරම් ඒ දැරිය හැකි වටිනාකමක් ඇති කල්යාණ මිත්‍රයන් වහන්සේට තමයි ආශ්‍රය කරන්න ඕනේ. ඒ සඳහා මට නම් තියෙන දේ පැහැදිලිවම තමන් මේ ಗುಣ වර්ධනය කිරීම සඳහා කටයුතු කරනකොට විතරයි මේ ගුණේ ඇති කෙනා පේන්න පටන් ගන්නවා. අර වප්පසෝන්ති කියන්නේ ඇසත් විඤ්ඤාණය තමයි අනික් ඇසත් උපේ. ඒ ඇහ තමන්ගේ ඇදිලා නැත්තම් කවුරු මොන જાතිකවත් අපිට විශ්වසනීය භාවයක් එන්නේ නැහැ. ඒක නිසා ආපදාවකදී අතහරින්න ඇති ගතිය බොහෝම හොඳයි. ඒක මේ සාමාන්‍ය ආපදා කියලා කියන්නේ වස්තු වේසන ඥාති වේසන වදි නෙවෙයි. භාවනා කරනකොට එන දුෂ්කරතා එනවා. භාවනා කරනකොට විවිධ ආකාර ප්‍රශ්න එනවා. ඒවා එනකොට සමහර ගුරුතුමෝ පුදුම විදිහට මේ ශිෂ්‍යන් විසෙයි මගාත්මක ගැතියක් තියෙනවා. ඒක මොකද? එයා භාවනා කරලා මේවද වෙන්න පුළුවන් දේවල්ද නැති දේවල්ද කියලා දන්නේ නැති වෙච්චාම අසරණ වෙනවා. එහෙම අසරණ කරන්න නැතුව පුළුවන් තරම් අපි මේ කරන්නේ ධාර්මික වැඩක්. අපි මේ කරන්නේ ශාසනයේ ධර්ම ආරක්ෂාව කියන වැඩක්. නැවත නැවතත් හිචියොසල කරන්න ඒ පුද්ගලයාට හැම පැත්තෙම ශක්තිය දෙන්න පුළුවන්. අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය දීමේ ශක්තිය තමන් ළඟ තියෙනවා. එහෙම නැත්තම් ඒ වෙන්නේ අමාරු වෙනවා. මොකද භාවනා කරන්න කියන්නේ සාමාන්‍ය විලඳ ව්‍යාපාරවලදී වැටෙනවා වගේ එහෙම නෙමෙයි වැටෙන්නේ. බුද්ධමාකාර වැටි වැටෙන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි විදිහට සමාධි පිළිච්ච වෙලාවක, විපස්සනා පිළිච්ච වෙලාවක, සමාධි විපස්සනා හරියෙ වෙලාවක පුදුම බය පුදුම පහස්සාපත් වෙනවා. ආන්නේ වෙලාවේ මකරින් නැතුව කර දෙන ගතිය, උර දෙන ගතිය එන්නේ නම් අද ආරේ ඒ ශිෂ්‍යයාට වැඩිය දක්ෂකමක් ගෝලයා ගාව තියෙනවා. ඒ සමා වෙන ගෝලයාට වැඩිය දක්ෂකමක් ශිෂ්‍යයා ගාව තියෙන මේ ගුරුරේකාව තියෙනවා. ආන්නේම නැතුනොත් අමාරුලට බය වෙලා කක්කුමුක් වෙලා ගෝලේ අතරන දාන ගතියක් තියෙනවා. අන්නේම කරන්නේ නැති ගතියක් නම් තමයි අපි මිත්‍යය අඳුර ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි කීනේන නාතිමඤ්ඤති. ඒකු ඒ ශිෂ්‍යා භාවනාවට බැසට පස්සේ මට වස්තුෙන් පිරිනව. සාභේ සත්කාරේ පිරිනව. තමන් අර ලාභ සත්කාර වස්තු මතින් මේ ලෝක කෙනෙක් නම් එතකොට මගාරි. නමුත් ඒ බුද්ධිලා ක්ෂය භාවයට පත් වෙන පිරිුණ කර්තවල පත් වෙනා කියලා කවදාකවත් පුංචි පොළ කලකන්නේ නැහැ. ගාකලාවට ඒක ඔය අනාගතයේදී හිසිතුමා පවා අන්තිමටම සර්වචනාංශයට කොච්චර හලකලා තියෙනවද කියනවනම් ආසන ශාලාවක් හදලා 2000ක් පණවල්ලාද ආසනම තිබිලා තියෙන ඕනම සංඝයාගෙනමකට ඕනම වෙලාවක් ගියොත් උදේට ගියොත් තිල් දාන බෙදෙනවා, දවල්ට ගියොත් දවල් දාන බෙදෙනවා, හන්දාවට ගියොත් ගිලම්පස. ඊතර මිල ප්‍රධානියා ඉදලා කරනවා. අන්තිම දානට වස්තු සියරම ඉවර වුණා. අන්තිම දීලා තියෙන හුණු සල් බතිපුයි බතයි කාඩි හොද්දයි තමයි දාන දීලා තියෙන්නේ. එකට හාල් වෙච්ච බත්, දෙකට වෙච්ච හාල් වලින් හතු බතයි කාඩි හොද්දයි ඒ සිකට තියලා කියනවා. ඊට පස්සේ තමයි මේ දේවතාවෙක් මේ
සිරිතු මාර්ගය කියලා දැන් ඔච්චර බුද්ධ ධාතෙන්ට කියලා දැන් ඔක්කොම කියන සබ්බතරින් ඉවරයි. යන්වත් ඔන්නෝ කතරලා දාන්නේ ඊගොල්ලෝ. ඔය ආගම කටේට. ඊට පස්සේ අනාථපිණ්ඩික සිරිතුමා මේ කතා කරන්න කවුද කියලා බලනකොට තමන්ගේම සිටු මාලිගාවේ දොරවල් කඩෝ සිටපු දේවතාවෙක්. ඊට පස්සේ කියනවා මං වාගේ බුද්ධ ධම්ම සංඝ විසෙයි සද්ධාව ඇති කෙනෙක්. මේ වගේ සද්ධාවෙන් පිළියන්න කතා කරපු උඹට මින් මනකට මේ විදිහට ඉඳම් වෙන්නේ. වහාම තනක් වාගන්නේ කියලා. එතකොට තමයි දේවතාවට තේරුනේ සිරිතුමාගේ තැන නැතුව තායේ ඉන්න තැනක් නැහැ. ඊට පස්සේ ශක්තිය ඉඳගෙන කියලා කියනවා මේ මිච්ච සිද්දී අනේ මෙන්න මේමය මම මෙන්න මේ සිටුවරයා ගැන සන්තෝෂ වෙන්න හිතන්න මම මේ උපදේශයක් දුන්නා මේ ආගමික වැඩ නතර කරන්නයි කියලා. නමුත් සිටුවරයා මං කෙරේ ද්වේෂ වුණා. මම බලනකොට ඒ ඇත්ත මේ සෝවන් වෙච්ච කෙනෙක් කිසිම ඊට පස්සේ මට ඇතුලේ ඉන්න බෑ ඉන්න තරක් හොල දෙන්නේ. ඊට පස්සේ කොළ මට ඔක විශ්නාල් බෑ බුදුහාමුදුරුවෝ ගාවට යන්නේ. ඊට පස්සේ බුදුරජාණන්සේ ගාවට ගියාට පස්සේ කොළු දැනගෙන පුද්ගලෝ කවුද කියලා දැනගෙන කටයුතු කරන්න ඕනේ. එහෙම ඇත්ත මේ වස්තුව තිබුණාට නැති වුණාට පිළිහෙන જાතියක් නෙවෙයි. දැන් තමන්ට මොනවද කරන්න පුළුවන් උදව්? ඒ පුද්ගලයා කියන. ඊට පස්සේ කොහොමද මේ ආත්මේ සිටුතුමා මේට ආත්ම හතකට විතර ඉසල්ලා. පළලගු නිදානයක් තියෙනවා. අයිති කාරක පවර්ලා නෙවෙයි නැතුනේ. ඒ නිසා මේ නිදානේ මතු කරන තැනම මතු කරලා දෙන්නම්. ඊට පස්සේ සර්වචනාවේ අර දේවතාව යදෝලා තියෙනවා. ගිහිල්ලා ඒ නිදන් මතුල පෙන්නලා දීලා ආයෙත් අනාථපින් සිටුතුමා ධනවතෙක් වාඩපත් කරනවා. අන්නේ වගේ ඒ වගේ වේලාවලදී බුදුචාන් වහන්සේ හරියට නිකන් මේ පුද්ගලිකව කටයුතු කරන කෙනෙක් වගේ. තේම දෙකදීම සලකලා දෞපකාරකට ගතිය ඇති කරලා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා බලනකොට මේක අපි සාකච්ඡා කරපු ගුණ හතෙන් අන්තිම කෙලවර දක්වාම කිසිම තැනක අදපළුද්දක් නැතුව ඇති කරපු කෙනෙක් තමයි සරුවත් යනවාදී. නමුත් ඊට පස්සේ ඇති වෙච්ච සෑම අග්‍රස්ථාවක මහා ශ්‍රාවක මේ මහරහත් තේම කෙනෙක්ම හැකිතා මේ බුදු ගුණ පුරුදු කරන්න පටන් ගත්තා. දුෂ්කර උදේ දෙන්න දුෂ්කර දාන දෙන්න දුෂ්කර දේ කරන්න දුෂ්කර දේ ඉවසන්න ඒ වගේම දුකේදී කරදරයකට අත නාරින්න අවකාශකට අවමන් වෙන වෙලාවට තමන් එයාට ආරක්ෂාව සලසන්න තමන්ගේ රහස එලි කරන්න අනුන්ගේ රහස් රකින්න මේ ටික නිසා ඒ දේවල් යම් කිසි කෙනෙක්ගේ තම තමන්ගේ సంతාන තුළ එකතු කරගත්තා නම් ඒ අත්තන්ට ඉතාමත් පහසුවෙන් සීලය රකින්න පුළුවන්. සමාධි භාවනාව වෙනවා ප්‍රඥා භාවනාවක් වෙනවා. ඒක හරියට තමන් යන මේ තාම දුෂ්කර ආධ්‍යාත්මික ගමනේ හැරමිටියක් අතට අස්නවා වගේ. ඒ නිසා අත නෑර මෙවැනි මිත්‍යෙක් හම්බුනොත් දිගටම අනුගමනය කරන්න තියෙනවා. මම බැලුවා කල්පනා කරලා බලලා මේ ගුණ හතම වගේ ගන්න පුළුවන් සතිය කියන චෛතසිකේ. සතිය අපිට බුදුමාකාර දුෂ්කර දේවල් ලබා දෙනවා. ඒ වගේම දුෂ්කර කෘත්‍යයන් අපට කරලා දෙනවා. ඒ වගේම තමයි තාමත් විශ්ීමේ ශක්තියක් තියෙනවා. සත්‍යජීවි විපජීවි අතාරින්නේ නැහැ. අපිට කවදාවත් අවමානයන් නින්දාවක් ඇති කරලා දෙන්නේ නැහැ. ඒ වගේම හිලි කරන්න තියෙන සෑම දෙයක්ම හිලි කරලා දෙනවා අපිට. අපි කොච්චර වැරදි දුන්නත් ඒක රැකී යුතුන රකින්න. ඒ නිසා අවසාන නිවන දක්වාම අපට සතිය යම්මාකාරයට උදව් කරනවාද ඒක තමයි ඇත්තටම අභ්‍යන්තර වශයෙන් අපට ඉන්නේ කල්යාණ මිත්‍යාවක්. අන්නේ සතිය රකින්න නැත්නම් සතිය අකණ්ඩව රකින්න ඕනම කෙනෙක් හොයාගන්නයි අමාරු. කිසිම රැකයක් නැතුව අපිට කල්යාණ මිත්‍යෙක් වශයෙන් ගන්න පුළුවන්. ඒක නිසා තමන් සතියමත් වෙන්න උත්සාහ කරනවා නම් තමන්ට තේරෙයි මේ හත පුරාම මේ හත දිගේ මිදිරට යන ගමනක් කියලා. ඒක මේ සූත්‍රයේවත් මේ තියෙන එකක් නෙමෙයි. මට මගේ පුද්ගලික අදහසක් විදිහට මම කල්පනා කරලා ඉදිරිපත් කරන්නේ තමන්ට ලැබෙනවා නම් මෙවැනි මිත්‍රයේ ඒ කාන්තේම ජීවිත පරිත්‍යාගයෙන් ඒ වෙනුවට කටයුතු කරන්න කමක් නැහැ. නොලැබෙනවා නම් මේ සතිය අප්‍රමාදීව සතිය වර්ධනය කරනකොට මෙවැනි වැඩ කරන කල්යාණ මිත්‍රව තමන්ට දකින්නත් හම් වෙනවා. තමන් ඇතුළෙන්මත් ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසායි කරුවචනාංශ අවසාන මොහොතේ පිරුණම් පාන වේලාවේදී තේලු ලෝක සත්‍යයන් මෙසේ පණිවිඩයක් තියලා පිරුණම් පෑවේ අප්‍රමාදීන භික්කවේ සම්පාදිත වය ධම්මා සංඛාර. ඒක නිසා මෙතන ඉන්න ඔක්කොමලා මේ සතිය පිළිහිටීමේ සාප්‍රමාදයේ පිළිබඳ දැනට දැනුමක් ඇති කරගන්න තියෙනවා. ඒක ගන්න අභ්‍යන්තර මිත්‍රයා විදිහට ඒ වගේම ඒ දේ කරන
අනිකුත් සීලමු දෙයට වැඩිය. ඒ දේ කරන කට්ටිය තුළ මේ ගුණ පහළ වෙන හැටි කල්පනා කරන්නේ. ඒකට තමයි ජීවිත ආදර්ශය ඉදිරිපත් කරගන්න ඕනේ. මේක මෙන් තමයි සරුවචනාංශේ පහළට ගන්න ගාක් තියේ ඉහළට පීනන පීර පුරුෂයෙක් වාගේ. මේ සංසාර ගමනේ මේ කටයුතු කරේ නිසා කල්පනා කරගන්න ඕනේ අපි මේ අවුරුදු 2550 කට හිටියත් අපිට කොච්චර සජීවී විදිහට ඒ වගේම මේ ඉස්සරහින් පස්සරෙන් අපි ළඟ ඉන්නා වගේ ධර්මය අපට ලැබිලා තියෙනවද? ඒ නිසා අපි කොහොමද මේ සාසනයට අපෙන් ජීවිතය ඉවර කරන්නේ? මේ අවුරුදු 2550 මේක ගේනකොට මොන තරම් කල්යාණ මිත්‍ර පෙරහරක් අප කෙරෙහි අනුකම්පාවේ මෛත්‍රියෙන් කටයුතු කළ තියෙනද? පුද්ගල වේදයක් සලකන්නේ නැතුව මොන තරම් යුග මෙහෙවරක්ද, මොන තරම් වගකීමක් අපිට ළඟ තියෙන්නේ? අපි හිතනවා නම් අපිත් දන් දෙන කට්ටිය කියලා. අපිත් දුෂ්කර දේවල් කරන කට්ටිය කියලා. අපිත් මේ ජීවසන පිරිසක් කියලා. එහෙනම් තමයි අපිත් රහත් රකින්නවා කියන අනුන් දෙක සාදදා ගන්නවා කියලා. අපි හිතනවා නම් අනුන්ගේ දුකේදී අපි අනුන් ප්‍රහාණය කරන්නේ නැහැ. ඒක නිඳා කරන්නේ නැහැ කියලා. ඔක්කොම තාම පුංචි කැපකිරීම පමණයි. මේ ධර්මයේ සඳහන් වෙන දේවල් දිහා බලනකොට අපිට තව විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. නමුත් විශාල ඉන සත්ව අතර මිනිස්සු අතර මේ වගේ පිරිසක් උනත් හොයා ගන්නවා කියන එක බොහොම අමාරුයි. ඒ නිසා මේ පිරිසට පුද්ගලිකව කල්පනා කරන්න වෙනවා අප කරා මෙවැනි ධර්ම මෙවැනි කල්යාණ මිත්‍රෝ ලැබුණේ අපේම දක්ෂකම. අපේම යම් කිසි මකන්න බැරි පිනක් නිසා. ඉතින් එහෙම වෙලත් අපි ඒක තවඩින් කිත්තක් ඉදිරියට ගෙනියන්න නැති වුණොත් අපි මේ මිත්‍ර પરම්පරාව නිමි પરම්පරාව බවට පත් කරනවා. අපෙන් පස්සේ මේක නැතු වෙනවා. එහෙමනම් මහා මහා නරක වැඩක් අපි කරා. දැන් එහෙම වෙන්න නොදී අපි ළඟට ගෙනල්ලා තිබ්බ මේ බර හරියට අර සිලේ දේශයක් කරනකොට අපි අතර බැටනේ කාවට පස්සේ අපි ඒක තව ටිකක් ඉස්සරහට ගිලා දෙන්නා වගේ මේ කරගෙන යන වැඩ පිළිවෙල තවත් ශ්‍රද්ධාවෙන් යුක්තව වීර්යයෙන් සතියෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පෝෂණය කරලා මේ ඇමිනිලා ආපු මුතු වලක් වගේ තියෙන මේ කල්යාණ මිත්‍ර පෙරහැරට අපටත් අපගේ අන්තිම මොහොතෙන් ඉස්සල්ලා සාහක් ජීවිත ආදර්ශයකින් සම්බන්ධ වෙලා සාසනය වෙනුවෙන් කරන්න පුළුවන් අමුතාන සේවය වශයෙන් අපි අපේ සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරගෙන මත්තර සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරන අය වෙනුවෙන් අපේ ජීවිතේ පූජා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පිපිච්ච මලක් දුහාංශංග දෙපාමුල පූජා වෙන්න ප්‍රාර්ථනා කරන්න ASCII අපිට ලැබිච්ච මේ කල්යාණ මිත්‍ර සේවනයේත අපිට තියෙන ලොකුම පූජා තමයි අපිටුල කල්යාණ මිත්‍ර ගුණ වඩා ගන්න. ඒ සඳහා අවශ්‍ය කරනා වූ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා දියුණු වේවා කියන අදහසින් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සැනසීමට පත් වේවා කියන මතක්.